සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
පාලිමේන්තු හෙට උදේ 10 බාර දක්වා පාලිමේන්තු එජෙන්ටල් ටුමාරෝ 10 තෙට
එන්න ගරු අනුර දිසානායක මහත්මයා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
අනුර මහත්මයා පොඩ්ඩක් ඉන්න ඔබතුමා ඔව් දිසානායක මහත්මයා ඒ දිසානායක මහත්මයා තමයි නෝ ඇයි වොන්ට් යා
විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර්
මම කෝප් කමිටු සමාජිකයෙක් එතකොට කෝප් කමිටු අපේ මත සම්බන්ධයෙන් මේ අදහස් දැක්වීමදී අසාධාරණයක් තියෙනවා
නෑ දැන් අපි
මම කියන්නේ මේ කෝප් කමිටුවේ වාර්තාව ඉදිරිපත් අපිට විනාඩියක් දෙන්න
ඕඩර් ප්ලීස් ඕඩර්
විනාඩියක් දෙන්න
ඕඩර් ප්ලීස්
විනාඩියක්
දෙන්න දැන් අපි දැන් මේ පිළිබඳව ඒ කමිටුවේ සභාපතිතුමාට අවස්ථාවක් දුන්නා එතුමා පැහැදිලිවම මේ සභාවට වාර්තාවක් දෙනවා කියලා කිව්වා එතකොට වෙන වෙන ඕනෑම ඉන්න මෛත්‍රීවරයෙක්ට එයයි කොමිටුවේ කෝප් කමිටු ඔබතුමා වුණත් ඔබතුමාගේ අදහසුත් ඒ වාර්තාවේ ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ නිසා නෝ. රයිට් අනුර කුමාර දිසානායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2016 8 9 වෙනි දින ඉදිරිපත් කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව විධායක අවධානය ලක්විය යුතු බවත් රාජ්‍ය මූල්‍ය කරේ පාර්ලිමේන්තුවේ පාලනය වඩාත් ඵලදායී කිරීමේ අදහසින් මෙම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශයන් කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමු යුතු බවත් මෙම ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ මොහොතකට පෙර තිබුණු විවාදය තමයි වර්තමානයේ මහ බැංකුවේ ඇති වී තිබෙන ගනුදෙනුව පිළිබඳව විශේෂයෙන්ම බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව කෝප් එකේ තිබෙන සාකච්ඡාවක් සකස් කර තිබෙන වාර්තාවක් පිළිබඳ තමයි මේ සාකච්ඡාව සිදු වුණේ දැන් මොහොතකට පෙර. ඉතින් මම හිතනවා ඉතා පැහැදිලිව වාර්තාවක් සකස් වී තිබෙනවා. ඒ වාර්තාවේ ගනුදෙනුවේ ස්වභාවය, ගනුදෙනුවන්ට හවුල් වූවන්, එහි නිර්දේශයන්, ගත යුතු ක්‍රියාමාර්ග ඉතාමත් නිශ්චිත කොට සකස් කරන ලද වාර්තාවක් තිබෙනවා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව අපට පුළුවන් ඒක පිළිබඳ විවාද කරන්න. හැබැයි අද අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විවාදේ පටන් ගන්නේ මීට පෙර කෝප් කාරක සභාව විසින් 2016 26 වෙනි දින සිට 2016 4 8 වෙනි දක්වා කරන ලද පරීක්ෂණවල වාර්තාව තමයි මේ ඉදිරිපත් කළ තිබෙන්නේ. කෝප් සභාවට ආසන්න වශයෙන් ගත්තොත් ආයතන 450කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. නමුත් මෙම වාර්තාව තිබෙන්නේ ආයතන 19ක් පිළිබඳව. ඇත්තටම මෙම වාර්තාව කියවලා බැලුවොත් මම හිතනවා මේ රටේ සෑම පුරවැසියෙක්ම මේ වාර්තාව කියවනවා නම් පසුගිය අවිචාරවත් මූල්‍ය අපරාධ කරන ලද කළු දශකය පිළිබඳව ඉතාමත් හොඳ නිර්දේශයන් මේ වාර්තාව හරහා බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ධනය උත්පාදනය කරන්නේ මේ රටේ ජනතාව. ඒ ජනතාව විසින් උත්පාදනය කරන ධනයෙන් පංගුවක් තමයි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන්නේ. එනිසා රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ධනය මේ රටේ ජනතාව විසින් උත්පාදනය කරන ලද ධනය. ඒක මේ රටේ ජනතාවට අයිති ධනය. හැබැයි ජනතාව ඔක්කොටම මේ ධනය බලා ගන්න බෑ. මේ ධනය ඔක්කොටම බලා ගන්න බැරි නිසා තමයි 225 දෙනෙක් තෝරාපත් කරලා ලැබලා තිබෙන්නේ නියෝජිතයන් හැටියට. උඹලා අපේ ධනය බලාගෙන ඒවා අරපිරිමැස්මින් අපිට අපේ කටයුතු වෙනින් යොදපල්ලා කියන පණිවිඩය තමයි මේ පාර්ලිමේන්තුවට දීලා තිබෙන්නේ. එනිසා තමයි මේ මූල්‍ය බලය පාර්ලිමේන්තුවට පැවරින් ජනතාවගේ ධනය ජනතාවේ ඔක්කොටම බලා ගන්න බෑ. 225 දෙනෙක් ඉවලා තිනවා බලා ගන්න. එනිසා තමයි පාර්ලිමේන්තුවෙන් අයවැය ලේඛනය හරහා මුදල් වෙන් කරගන්නේ. අපි දන්නවා රතු පොත් තුනක් ලොකු පොත් තුනක් තිබෙනවා. ඒකෙන් අවසානයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොයි මේසෙටද යන්නේ කියන එක දක්වා අවසානයේ දක්වා විග්‍රහ කරලා පාර්ලිමේන්තුව අයවැය ලේඛන හරහා මුදල් වෙන් කරගන්න. ඒක පැත්තකින් පාර්ලිමේන්තුව සතු තිබෙන මූල්‍ය බලය ක්‍රියාත්මක වෙන ආකාරය. අනිත් ආකාරය තමයි මේ වියදම් කරන මේ වෙන් කරලද ධනය උපයෝගී වුණේ කොහොමද කියලා පරීක්ෂාවට භාජනය කරනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාව තිබෙනවා. ඒ වෙනුවෙන් පොදු ව්‍යාපාර කාරක සභාව තිබෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාකච්ඡාවට බඳුන් කරන්නේ පොදු ව්‍යාපාර කාරක සභාව විසින් පසුගිය මාස 4කට ආසන්න කාලයක් ඇතුළත ආයතන 19ක් පිළිබඳව කරන ලද විග්‍රහයක්.
ඒ තමයි පසුගිය කළු දසකය අවිචාරවත් සමය මූල්්‍ය තමන්ගේ දරුවන්ගේ තමන්ගේ ඥාතින්ගේ තමන්ගේ තක්කඩින්ගේ වුවමනාවට පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව බලයක් ඉක්මවා කටයුතු කරපු එක මේ ඉතා හොඳින් පෙන්නුම් කරලා තිබෙනවා මේ කෝප වාර්තාව. මම කියන්නම් ගරු හිටපු ජනාධිපතිතුමත් වටපිටාව ඇරගෙන ඕනම් හොඳයි එතුමටත් එතුමගේ දේවල් ටිකක් දැනගන්න. මම එකක් ගන්න ඉස්සරලම යාලංකා ආයතනේ මේ යාලංකා ආයතනේ පරිපාලන පිටබඳ මේ පාර්ලිමේන්තුවේ පසුගිය දශකයේ පුරාම විවිධ සාකච්ඡා මතු වුණා. සභාපතිවරයා කවුද? සභාපතිවරගේ නම මොකද්ද? සභාපතිවරයාට තියෙන ඥාතිත්වය කුමක්ද? සභාපතිවරගේ අධ්‍යාපන සුසුකම් මොකද්ද? මේ පාර්ලිමේන්තුව මම ඇහුවා ගරු කතා නියෝජ්‍ය කතා නායකතුමනි. මේ යාලංකා ආයතනේ සභාපතිවරයාගේ අධ්‍යාපන සුසුකම් මොනවද කියලා අහනකොට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත් මහත්මයා කිව්වා සාමාන්‍ය පෙළ කියලා. මෙතන ඉන්නවා දරුවෝ. මේ දරුවෝ සාමාන්‍ය පෙළ සමත් බොහෝ අය. හැබැයි යාලංකාගේ සභාපතිවරයා සාමාන්‍ය පෙළ අසම සභාපතිවරේ කවුද? හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳගේ මල්ලි. මේකනේ සුදුසුකම. මොකද්ද කරේ? බිරිඳගේ අයියාද මල්ලිද වන්න දෙන්න හොයන්නත් බෑනේ. දෙන්නම කොල්ලයි කෙල්ලයි වගේ ඉන්නේ. කල්පනා කරලා බලන්න. මොකද්ද කරපු අපරාධය? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සරල තත්වයක් නෙවෙයි. යාලංකා ආයතනයේ 2008 නැවත පවරාගත්තට පසුව 2008 සිට 2015 දක්වා පාඩුව යාලංකා ආයතනය පෙන්නුම් කරලා තිබෙනවා මිලියන 1,20,000යි. මිලියන 1,20,000. අපේ රටේ තියෙන පාසල් 9,600යි. ආසන්න වශයෙන් සෑම පාසලකටම රුපියල් කෝටියක් බගින් දෙන්න තිබුණා. සෑම පාසලම රුපියල් කෝටියක් බගින් දෙන්න තිබුණු ධනය යාලංකා ආයතනය තමගේ මස්සින අදාගෙන නාස්ති කරා. මේක පිළිබඳ විවිධ සාකච්ඡා විවිධ අදහස් පාර්ලිමේන්තුවේ පුවත්පත්වල වාර්තා වෙලා තිබුණා. හැබැයි අද පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුව නිශ්චිත ලෙස කෝප් එක විසින් පරීක්ෂණයට භාජනය කරලා ඉදිරිපත් කළ තිබෙන මේ වාර්තාව, ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව මෙම ආයතනය රටේ මුදල් වලට කළ තියෙන අපරාධය පෙන්නුම් කරලා තිබෙනවා. වෙන මොකුත් තෝනේ නැහැ. ගම්වලට ගිහිලා පෙන්වන ඕන යාලංකා ආයතනය අපේ රටේ මහ ජනයාට ධනයට කළ තිබෙන අපරාධය ගමින් ගමට ගිහිල්ලා ප්‍රකාශයට පත් කරන්න ඕනේ. මේ රටේ ජනතාවට මේ විලිදරව් වෙන්න ඒ කළු දශකයේ අවිචාරමත් සමයේ මේ රටේ මූල්‍ය අපරාධ කළ තිබෙන කොහොමද කියන එක. ඊළඟ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, විවිධ සාකච්ඡාවක් මත උන අපේ රටේ හෙජින් ගනුදෙනු පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ දවසක විවාද පවත්වලා දවසක විවාද අවස්ථා දෙකක පවත්වලා තිබෙනවා. අපි 23 ප්‍රකාශ අවස්ථා ගණනාවකදී කරලා තිබෙනවා. මේ හෙජින් ගනුදෙනුව පිළිබඳව හෙජින් ගනුදෙනුවෙන් වෙන ලද අපරාධය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඇතිතරම් කතා කරා. ඒතර මතකයි ඒ කාලේ ඇමතිවරු එහා පැත්තේ නම් අපිට දීපු උත්තර තමයි තාම අපි ගෙවලා නැහැ සතයක්වත්. තාම අපි මේ පිළිබඳව පරීක්ෂණ කරමින් තිබෙන්නේ. තාම අපි නඩු කියනවා. ඒ නිසා අපිට කිසිවක් වියදම් වෙලා නැහැ කියලා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත් කරේ. හැබැයි අද මොකද්ද ඉදිරිපත් වී තිබෙන වාර්තාව? ඒ වාර්තාව අනුව මා කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කෝප් සභා වාර්තාවේ හෙජින් ගනුදෙනු දෙන ආණ්ඩුවට රජයට රජයේ මහජනයාගේ ධනයට කරලා තියෙන අපරාධය ඉදිරිපත් කරලා තිබෙනවා. ස්ටෑන්ඩන් චාටර් බැංකුවට ගෙවන්න වෙලා තියෙනවා මිලියන 508ක්. ඩොයිස් බැංකුවට ගෙවන්න වෙලා තියෙනවා මිලියන 664ක්. කොමර්ෂල් බැංකුවට ගෙවන්න වෙලා තියෙනවා මිලියන 53ක්. මහජන බැංකුවට ගෙවන්න වෙලා තියෙනවා මිලියන 52ක්. ඒකට අමතරව නීති වේදම් ලෙස ගත්තොත් තෙල් සංස්ථාවිතේ නීති වේදම් කරලා තිබෙනවා මිලියන 231.9ක් තෙල් සංස්ථාවේ නීති වේදම. ඒ විතරක් නෙවෙයි, තෙල් සංස්ථාවේ නීති වේදම් පමණක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තෙල් මේ නඩුව වෙනුවෙන් මහජන බැංකුව කරපු නීති කටයුතු වෙනුවෙන් මිලියන 3.1ක් වෙන් කරලා තිබෙනවා. ඊට අමතරව මේ නඩුව වෙනුවෙන් මහ බැංකුව තෙල් සංස්ථාවෙන් ඉල්ලලා තියෙනවා තවත් නඩු වෙනුවෙන් මිලියන 404ක්. හෙජින් ගනුදෙනුවේ නඩු ගාස්තු විතරක් නීති ගාස්තු විතරක් මිලියන 1,206යි. 12,12,060යි. කල්පනා කරලා බලන්න. මේ රටේ මොන නඩුවක්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි අහලා තින්නේ 112,060ක් වියදම් වියදම් කරන. ඒ කියන්නේ සෑම පාසලකටම 110,000 ගානේ දෙන්න තිබ්බා. හැම පාසලකටම ඔය රටේ 110,000 ගානේ ගෙවන්න තිබුණු ධනය වියදම් කරලා තිබුණ හෙජින් වල නඩු කියන විතර. ඒ විතරක් නෙවෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. නීති වියදම් විතරක් නෙවෙයි ගමන් වියදම් කීයද? ගමන් වියදම් වෙන් කරලා තියෙනවා 52,00,000. පොලිවියදම් වියදම් කරලා තිබෙනවා 102,505. හෙජින් ගනුදෙනුවේ මුණු පාඩුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 10200යි. මිලියන 10200යි. දැන් අපි අහනවා තමුන් වහන්සේලා. මොන වග උත්තර කරුවද? කවුද දැන් නඩු කියන්නේ? කවුද දැන් අහුවෙලා තිබෙන්නේ? කවුද මේවට වග කියන්නේ? කිසි කෙනෙක් නැහැ. ඒත් මන් දන්නා ඥාතියෙද්ද එහෙඳ මෙහෙඳ කලේ දාගෙන ඔබතුමාට මතක ඇති. මොකද සිද්ධ වෙච්ච බලය කියලා. අජිත් කුමාර් කබ්‍රාල් තමයි ඇවිල්ලා දේශනය කරේ කැබිනට් මණ්ඩලයට. අජිත් කුමාර් කබ්‍රාල් තමයි මේක කරේ. අජිත් කුමාර් කබ්‍රාල් තමයි මහ බැංකුවේ තමයි සියලුම සාකච්ඡා තිබේ. තෙල් සංස්ථාව ඇග්‍රීමෙන්ට් එකක් සංකරාට. ඩොයිස් බැංකුවේ ඇවිල්ලා සාකච්ඡා කරේ මහ බැංකුවේ. ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ ඇවිල්ලා කතා කරේ මහ බැංකුවේ. නිලධාරි රටේරියේ මහ බැංකුවේ නිලධාරි. ඒකට මැදිහත් වුණ අජිත් කුමාර් කබ්‍රාල් අද ගනුදෙනුව කීයද? මිලියන 10200ක පාඩුවක් සිදු වී තිබෙනවා. හැබැයි අද කොහොම මේවට දඬුවම්? ඒ විතරක් නෙවෙයි කරුණ නියෝජක කතානායකතුමනි. මා මේ තෝරාගත්තු කීපයක් විතරයි මේ විවාදිත කිටි විවාදයක් වෙලා තිබෙන අවාසනාවකට අද විවිධ දේවල් වලට කාලයත් ඇදිලා ගියා. ඒ නිසා විවිධ දේවල් වලට ගොඩාක් දේවල් අපිට සාකච්ඡා කරන්න හම්බෙන්න කාලෙ කිටි වෙලා තිබෙන නිසා. ඒ නිසා දැන් මේ දිගහැරෙමින් තිබෙන මහා බැංකුව පිළිබඳව. හැබැයි මහා බැංකුව අතීත ක්‍රියාකාරකම් කොහොමද? ගරු නියෝජක කතානායකතුමනි, ලෝකේ කවුරුත් දැනගෙන හිටියා ග්‍රීසිය කියන කඩාවැටෙන රාජ්‍යයක් කියලා. ස්පේන කෙනෙක් ඉන්නවනම් ලෝක ආර්ථික චලනයන් පිළිබඳ අවබෝධයක් තිබෙනවනම් ග්‍රීසිය ආර්ථික කඩාවැටෙනක පිළිබඳ අරුම පුදුම දෙයක් නෙමෙයි කවුද හාස්කමක් වෙන්නේ. යුරෝපා මුළු සංගමයේම විශාල සාකච්ඡාවක් ඇති වෙමින් තිබුණා ග්‍රීසිය රාජ්‍ය ඇති වී තිබෙන මහා ආර්ථික කඩාවැටීම. ඒක ලෝකේ පුරා සාකච්ඡාවට බඳුන් වී තිබුණොත් ඒක තමයි ග්‍රීසිය ආර්ථික කඩාවැටීම. කඩාවැටෙන රාජ්‍ය ගිහිල්ලා තමයි බැඳුම් කර මිලදී ගත්තේ අජිත් කුමාර් කබ්‍රාල්. ඩොලර් මිලියන 152 බැඳුම් කර මිලදී ගෙන තිබෙනවා. ඩොලර් මිලියන 152. දැන් කොහේ ධනය? මහබැංකුව ධනය, මහබැංකුව විසින් මුදල් ආයෝජනය කළ ග්‍රීසියේ තැන්පතුවල සතයක් හම්බ වෙලා නැහැ අපහු. කඩාවැටිති රාජ්‍යක සල්ලි දැම්මා. මම දැනගන්න කැමතියි මේ දැන් මහබැංකුව බැඳුම් කරේ පිළිබඳව අපි ෆයිට් එක දෙමු. ඒක මේ ඇතිවී තිබෙන ගනුදෙනුව පිළිබඳවත් අපි ප්‍රශ්න අදින්න ඕන. හැබැයි ඒකට විතරක් දඟලන මහතුරු අනිත් ඒවාට මීක් නැතු ඉන්නේ. ඒ කියන්නේ තමන් හොරා වුණාම ඒකට හැංගෙන්න පුළුවන්. අනිකා හොරා වුණාම ඒකට බැට දෙන්න පුළුවන්. නෑ හොරා කෝකත් හොරා. කොළපාටින් හොරා නිල් පාටින් හොරා ඒක වෙනස්කමක් නෑ. දැන් සිද්ධ වෙලා තියෙන මොකක්ද? මහා බැංකුවේ විතරක් නෙවෙයි කරුණ නියෝජක කතානායකතුමනි. මහා බැංකුවේ මේ වාර්තාව ඉදිරිපත් කරනවා විශේෂ කරුණක් මේ මහා බැංකුව පිළිබඳව. මහා බැංකුව ගොඩනැගිලි මිලදී ගන්නවා. ගොඩනැගිලි මිලදී අරගෙන කුලියට දෙනවා. මහා බැංකුවට මොකද කරුණ නියෝජක කතානායකතුමනි? එහෙම පැවරී තිබෙන කාර්යය. මේක ඉඩම් මිලදී ගන්න දේපළ වෙන ලංකා සමගමද? මුදල් නීති පනත 117 වගන්තියට අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් යම් හිමිකමක් පිළිබඳ තෘප්ත වීමේදී යම් ආකාරකින් අත්පත් කරගත හැකි එවැනි අයිතියක් කර වෙළඳාමක හෝ කිසිදු වාණිජ නිෂ්පාදනයක හෝ වෙනත් ව්‍යාපාරයක නොයදුවතුවත් ශ්‍රී ලංකා මහා බැංකුව ඊට පටහැනිව යමින් ඇමරිකන් ඩොලර් මිලියන 6.2ක් වැයකොට, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් ලක්ෂ 262,716ක් වැයකොට නිව්යෝක්ී ගොඩනැගිල්ලක් මිලදීගෙන තිබෙනවා. ඩොලර් මිලියන 6ක් මිලදී කළා නිව්යෝක් වල බිලිඩින් එක මිලදී ගන්නවා. පසුව ඩොලර් මිලියන 60,000ක කුලියට දීමට කුලියට දෙනවා. මහජන බැංකුව බිල්ඩින් මිලදී ගන්නවා. ඊට පස්සේ කුලියට දෙනවා. මොකද මහජන බැංකුව මහ බැංකුවට පැවර තිබෙන කාර්යභාරය ගරු නියෝජක කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි. මිලියන 122.8ක් වැයකොට බ්‍රසීලයේ දේපලක් මිලදී ගැනීම සහ පසුව කුලියට දීම. දැන් මහ බැංකුවේ කාර්යභාරය වෙලා තිබෙන මොකද? ලෝකේ පුරා දේපල මිලදී ගන්නවා. ඇමරිකාවේ ගෙවල් මිලදී ගන්නවා කුලියට දෙනවා. බ්‍රසීලයේ ඉඳන් දේපල මිලදී ගන්නවා කුලියට දෙනවා. ඉතින් අජිත් කුමාර් කබ්‍රාල් මේවලනේ කරලා තිබෙන්නේ. එනිසා මේ මහා බැංකුවේ මේ කරලා තිබෙන ගනුදෙනු විතරක් නෙවෙයි කරුණ නියෝජක කතානායකතුමනි. විදේශ සේවා සපයන්නම් 3 දිනකට වසරක් සඳහා උපදේශන සේවා ගාස්තු වෙනුවෙන් විතරක් විදේශ සේවා සමාගම් 3ක් දැන් මේ ආර්ථික කප් ගහපු මහතුරු ටිකක් ඉන්නවනේ විවිධ කතන්දර කියන. හැබැයි බන්දුළු ගුණවර්ධන මහත්මගෙන් උපදෙස් අරගෙන නැහැ මහ බැංකුව. ඒ කාලේ දැන් මේ මුදල් පිළිබඳ විශාල ප්‍රඥාවෙන් කතා කරන මහතුරුන්ගේ උපදෙස් අරගෙන නැහැ මහ බැංකුව. උපදෙස් අරගෙන තියෙන්නේ කොහොමද? හොප් වාර්තා සඳහන් කරලා තිබෙනවා විදේශීය සේවා සපයන්නන් 3 දිනකට වසරක් සඳහා උපදේශක සේවා ගාස්තු රුපියල් මිලියන 1396ක් ගෙවලා තියෙනවා. රුපියල් මිලියන 1396. මොකද මේ කරලා තිබෙන්නේ? දැන් මේ ආර්ථික ප්‍රාතිහාර්ය හැටියට මෙතන කතා කරලා වැඩක් නැහැ නේ. ආණ්ඩුවක් ගත්තාම අරන් තියෙන කම්පැනි වලින් උපදෙස් මේකද සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් මේ මහා බැංකුවේ කරුණ යෝජක කතානායකතුමනි, මේ දේපල අරගෙනීම මේ උපදේශන සේවා වලට ගාස්තු දෙමින් පිළිබඳව මේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. ඊළඟ කරුණ යෝජක කතානායකතුමනි, ඊළඟ අපි දන්නවා විශේෂම සාකච්ඡාවට බඳු වුණා රත්නාලංකායක. මේක මම කියන්න ඕන. දැන් මේ රත්නාලංකායක මත පදනම් වෙච්ච විශාල ගනුදෙනුවක් තියෙනවා. දැන් මට මතකයි
ජනාධිපතිතුමා පහුගිය දවසේ කිව්වා මේ නාවික හමුදාපතිවරු සහ මේ ආරක්ෂක ලේකම්වරයා මේ යුද්ධයට දායක වෙච්ච අය ඒගොල්ලෝ අධිකරණයට ගෙනන්නේ කොහොඳ නැහැ කියලා. හරි. ඒගොල්ලෝ රට විනිවිදම් කාර්යභාරයක් කරලා ඇති. හැබැයි මේ නඩුව මොකක්ද? සෝමතිලක දිසානායකගේ නාවික හමුදාපතිවරයා ඉන්න කාලේ තමයි මේ ගනුදෙනුව එවන් කාඩ් සමාගමට පවරන්නේ. යම් රාජ්‍ය පංගු 128ක් දීලා තමයි පවරන්නේ. සෝමති දිසානායක මහත්මයා විශ්‍රාම යනවා 2012 හයවෙනි මාසේ 23 වෙනිදා. 9 වෙනි මාසේ 23 වෙනිදා. සැප්තැම්බර් 23. සැප්තැම්බර් 23 නාවික හමුදාපති සෝමති දිසානායක නායක හමුදාපතිතුමා විශ්‍රාම යනවා ඔක්තෝබර් මාසේ 1 වෙනිදා සතියෙන් එවන් කාඩ් එකේ ජොබ් එක ගන්නවා. කොහොමද එහෙම වෙන්නේ? ඊට පස්සේ දෙවනියට දෙවනි කෙනා තමයි දැන් කොළඹගේ නාවික හමුදාපතිතුමා. එතුමා මොකද කරේ? මේ එවන්ගාඩ් ආයතනයට රජයෙන් ලබා දී තිබුණු රජයට ලබා දී යුතු ප්‍රතිශතය කොළඹගේ නාවික හමුදාපතිවරයා විසින් අඩු කරනවා. 128 ඉඳන් 125 දක්වා අඩු කරනවා. අඩු කරනවා විතරක් නෙවෙයි, අවුරුදු දෙකකට බැක්ඩේට් කරනවා. ඒ හේතු කොටගෙන මිලියන 1 එතන විතරක් මිලියන 125 පාඩු වෙනවා. කොළඹගේ කියන නාවික හමුදාපතිවරයා විශ්‍රාම ගියාට පස්සේ එවන්ගාඩ් එකේ ජොබ් එකට යනවා. ඊළඟ නාවික හමුදාපති බවට පත් වෙන ජයන්ත පෙරේරා මහත්මයා. ඔහු මොකද කරන්නේ? 125 රාජ්‍ය පංගු 17 දක්වා අඩු කරනවා. දැන් මොකද මේ වෙලා තිබෙන්නේ? නාවික හමුදා විසින් කරපු විශ්වාස එක එක නාවික හමුදාපතිවරේ එවන්ගාඩ් එකට දුන්නා. ඊළඟ නාවික හමුදාපතිවරයා ඒකලා ආණ්ඩුවේ පංගු අඩු කරා. ඊළඟ නාවික තුන්වෙනි නාවික හමුදාපතිවරයා පංගු අඩු කරලා මොකද කරේ? එයාත් එවන්ගාඩ් එකේ ජොබ් එකට ගියා. දැන් මේ මොකද තියෙන්නේ? තමන්ගේ නිල කාලය ඇතුළත තමන්ට පැවරී තිබෙන බලයන් උපයෝගී කරගෙන වෙන කම්පැනි එකට විශේෂ වරප්‍රසාද ලබා දීම සඳහා කටයුතු කරලා නැද්ද? මෙතන දඬුවමක් ලබා දිය යුතු දෙයක් නැද්ද? ඒ නිසා මේ අවන්ගාඩ් එකේ මේ ගනුදෙනු පිළිබඳව ගරු නියෝජක කතානායකතුමනි ඉතා පැහැදිලි ලෙස මේ වார்த்தාවේ සඳහන් කරලා තිබෙනවා. ඒකදී මම කියන්නම්. මේක 100%ක් රජයේ සතුතුනි ව්‍යාපාරය. හැබැයි මේක පැවරීමේදී කිසිදු දෙයක අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අවසර අරගන්නේ. ඒ වගේම භාණ්ඩාගාරයෙන් අවසර කරගන්නේ. අමාත්‍යංශයෙන් අවසර අරගන්නේ. එහෙනම් මේ රත්න ලංකා ආයතනය එවන්ගාඩ් ආයතනය අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අවසර ගත්ත නැති, අමාත්‍යංශයෙන් අවසර ගත්ත නැති, භාණ්ඩාගාරයෙන් අවසර නැති ගත්ත නැති ගනුදෙනුවකට අහු වෙලා තිබෙනවා. ඒ නිසා මෙතන තිබෙන මේ අපරාධය මුල්ම අපරාධී. දැන් මම මේ වார்த்தාව කියවනකොට කිව්වේ මොකද්ද? මේ යෝජනාව කියනකොට කරන නියෝජක තනතුමා කිව්වේ මට මතකයි අගමැතිතුමා දැන් ටිකකට කලින් කිව්වා පාර්ලිමේන්තුවේ තියෙන මේක සොයා බලා වාර්තා කරන්න. මේක වාර්තා කරලා තිනෝ ඊට පස්සේ කාර්යය තියෙන විධායකේ. හැබැයි විධායකේ බයිබරියකටයි විධායක FCID එකටයි විධායක CID එකටයි ගහනවා නා. ඉතින් විධායකට මේක කියලා වැඩකුත් නෑ තමයි මම මේ කිව්වට. කියනවා ඉතින් කියලා එහෙමවත් එක බලන්න. එයි දැන් මේ වාර්තාව විධායකේ යොමු කරලා විධායකේ ක්‍රියාත්මක කරනවා. හැබැයි විධායකේ ආයතනවලට බහර දෙන්න පටන් ගන්න තිබෙනවා. විධායකේ ආයතන අකර්මණ්‍ය කරන්න පටන් ගන්න තිබෙනවා. මේ සරල කතාවක් නෙමෙයි මේක ගරුනි. මම දන්න නිසා කියන්නේ. ගරු නියෝජක කතානායකතුමනි ඔබටයි මටයි තියෙන දේශපාලනය. අපි දේශපාලනයක් තියෙනකොට අපි මේ හඬ නගනකොට අපි හැම කෙනා පිටිපස්සෙම පක්ෂයක් තිබෙනවා. ඒ පක්ෂයයි අපිට තිබෙනවා. හැබැයි වයිබරි කොමිෂන් එකේ නිලධාරින්ට හෝ FCID එකේ නිලධාරින්ට හෝ CID එකේ නිලධාරින්ට හෝ ඔවුන් නිලධාරීන් විතරයි. උන්ට පවුලක් දරුවෝ ඉන්න නිලධාරීන්. ඊට පස්සේ ඉස්සරහම යනවා. එහෙම නෙදින්. ඒසෝ ඔවුන් මේ කරන්නේ ඉතාමත් අනතුරුදායක තමන්ගේ ජීවිත පිළිබඳ පවා අවදානම් සහිත රැකියාවක්. මා දන්නවා. ඒ නිසා තමයි එක මන්ත්‍රීවරයෙක් අපිට මතකයි හම්බන්තොට පැත්තේ කිව්වා ඔවුන් බලයට ආපු හැටි FCID DIG ගල් ගහලා මරා දමනවා කිව්වා. ඒක ප්‍රසිද්ධිය කිව්ව පළස්සමයි මතුවරේ. ඒක තමයි ඒ ඒ ඒ FCID එකට එරෙහිව ඒ අයගේ තියෙන ප්‍රකාශය. අපිට මතකයි අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව ඉස්සරහ ගිහලා තාප්පේ එලෙව්වා. ඝාතන මන්දිරය කියලා. මෙහෙමයි තිබුණු හැසිරීම. ඒ නිසා මේ හොරුන්ගේ මංකොල්ල කරුවන්ගේ පීඩනයට සහ ප්‍රහාරයට ලක් වෙච්ච ආයතන ඒ නිලධාරීන්. ඒ නිසා මොකද වෙන්න ඕන? රජයක වගකීම තමයි මේ නිලධාරීන් ආරක්ෂා කරන එක. හැබැයි නිලධාරීන්ට දැන් ඕන රාජ්‍ය ආරක්ෂාවක් නෑ කියලා. රාජ්‍යත් පණින් සිටින අපරාධකරුවන්ගේ පැත්තෙන්. රාජ්‍යත් පණින් සිටින වංචනිකයන්ගේ පැත්තෙන්. රාජ්‍ය ධනවත් හා බලවත් අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ධනවත් සහ දුර්වල අයට නම්. මොකද එතන ඇති වැඩි. අපේ රටේ ගරු නියෝජක කතානායකතුමනි ධනවත් සහ බලවත් අයට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට සිද්ධ වෙන ප්‍රතිවිපාකයට තමයි අද අල්ලස් දූෂණ කොමිසමත් FCID එකත් මුහුදිලා තිබෙන්නේ. මේ පාරින්න පොලිස් නිලධාරි මහත්තය ට්‍රැෆික් එකේ වේලි වේලි ඉඳලා අවුවට තෙමි තෙමි ඉඳලා මේ දර දහඩිය ගඳ ගන්න ඇඳුම ඇඳගෙන ඉඳලා වාහනදම මූණට වැදිලා විශාල අසිරුතාවයක් මැද්දේ වැඩක් කරන ගම රුපියල් 100ක් ගත්තනම් එයා බයිබරියකින් ගිලා දඬුවම් දෙනවා. ඇයි? එයා දුප්පත්, එයා දුර්වලයි. හැබැයි මේ අය ධනවත්, ඒගොල්ලෝ බලවත්, ඒගොල්ලන්ට දඬුවම් දෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිවිරෝධය තමයි මතුවලා තිබෙන්නේ. ඒ නිසා අද අපි මේ කෝප් සභාවයි මේ වார்த்தාව ඉදිරිපත් කරලා කියනන් කවරක්වත් නෙවෙයි. ධනවත් බලවත් අයට පමණක් නීතිය ක්‍රියාත්මක වීමට තියෙන ඉඩකඩ අවුරන්න. මොකද ඒක අලුතින් කියන දෙයක් නෑ. පොලිස් ප්‍රතිවරයම කිව්වා. පොලිස් ප්‍රතිවරය කිව්ව මොකද්ද? ඔහුට නීතිය කඩන්නේ, ඔහු නීතිය නමනවා කිව්වා. මරු පොලිස් ප්‍රතිවරිය. රටේ තියෙන ප්‍රශ්නේ මොකද තමයි? රටේ තියෙන ප්‍රශ්නේම නීතිය කඩන එකට වඩා ගරු කතා නීතිය කඩපුවම පේනවා. ප්‍රශ්නේ නීතිය නමන එක. නමලා තමයි හැමදාම රිංගුනේ. රිංගුවේ. ඒ පොලිස් ප්‍රතිවරයම කියනවා අපට පැවරී තිබෙන්නේ නීතිය කඩන්න නෙවෙයි, අපට පැවරී තිබෙන්නේ නීතිය නමන්න. එහෙම කියන පොලිස් ප්‍රතිවරයෙක් අපි වම ඉන්නේ. ඉතින් මම කියන්නේ ඒ නිසා විශේෂයෙන්ම මේ අවන්ගාඩ් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක වார்த்தාවක් මේ කෝප් සභාවේ මේ කෝප් වார்த்தාව ඉදිරිපත් කළා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේක විශාල ආන්දෝලනයක් තුරු දීදී මට මතකයි කම්බිගරණෝක අමාත්‍යතුමාට මතක ඇති. ඔබතුමා ප්‍රකාශ කරා අවන්ගාඩ් ගනුදෙනුව තමයි මේ ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාව කියලා. දැම්මට කියන්නේ අම්ලද බස්මද කියලා. මේක තමයි මේ ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාව. අපිට පේන්නේ අසමත් පරීක්ෂාවේ. අසමත් එක මම ඔප්පු කරන්න කොහොමද? 2015 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සමුනාසල ගාවන්දු 2015 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රත්නාලංකා ආයතනයත් අවන්ගාඩ් ආයතනයත් අතර අලුතෙන් කිවිසුමක් අත්සන් කරනවා. ඒ කිවිසුම මොකක්ද? ඒ වෙනකොට අවන්ගාඩ් ආයතනය අර රජයට ලබා දී යුතු ආදායම් පංගුවෙන් මිලියන 843ක් නොගෙවා තියෙනවා. මිලියන 843ක හිගයක් තිබෙනවා. ඒතකොට රත්නාලංකා ආයතනය කටයුතු කරන්න ඕනකම තිබෙන්නේ ඒ මිලියන 843 එම ආයතනයෙන් ලබා ගැනීම සඳහා වේසි දරන්න ඕන. හැබැයි ඇග්‍රීමන්ට් එකක් අත්සන් කළා මොකද කරන්නේ? මිලියන 255ක් අපහරින. ඒකත් මේ කෝප් වார்த்தාව සඳහන් වී තිබෙනවා. එතකොට කළු ලෙස සඳහන් වී තිබෙන මා අපරාධයන් ලෙස සමාජ සාකච්ඡා වෙමින් තිබෙන ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාව යයි කියලා හඳුන්වමින් තිබෙන පරීක්ෂණයේ පිළිබඳව තව සාන්දේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඔක්තෝබර් මාසේ 15 දාල් තෙන් කිවිසුමක් අත්සන් කරනවා තිබුණු අවන්ගාඩ් ආයතන විසින් ලබා දිය යුතු මුදල් උණු මිලියන 255ක් කපහරින්න ඒකත් මේ වார்த்தාවේ සඳහන් වී තිබෙනවා. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ඊළඟ ආන්දෝලනයට තුඩු දීපු ගනුදෙනුව තමයි අවන්ගාඩ් එක වගේම ඒ වගේම අවන්ගාඩ් එක ඊට පස්සේ අපි දන්නවා මහ බැංකුව ඊට පස්සේ විශේෂම තෙල් සංස්ථාව ඊට පසුව මේකේ විශේෂ සාකච්ඡාවට ලක් කරලා තිබෙනවා ලංකා පුත්‍ර බැංකුව. ඉතින් ලංකා පුත්‍ර බැංකුවත් ලංකා පුත්‍ර බැංකුවට පැවරී තිබුණු කාර්යයන් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනකොට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළද වார்த்தාව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉන්නවා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය දෙන්න බැංකුවක් නැහැ. මේ තිබෙන වාණිජ බැංකුව ඔවුන්ට හොඳ ණය යෝජනා ක්‍රම සකස් කළ දෙන්නේ. එනිසා මිලියන 50ට වඩා අඩු කුඩා ණය දීම සඳහා තමයි මෙම බැංකුව ආරම්භ කරන්න කියලා තමයි ලංකා පුත්‍ර බැංකුව ආරම්භ කිරීමේ සාකච්ඡාවෙදි මේ පාර්ලිමේන්තුවට කිව්වේ. හැබැයි ලංකා පුත්‍ර බැංකුවත් ආරම්භයේ සිටම මේ පාර්ලිමේන්තුවට අපි ලංකා පුත්‍ර බැංකුව විසින් කරලා තිබෙන මූල්‍ය අපරාධ පිළිබඳ අපි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. අපිට මතකයි බෙලියත්තේ පන්සලේ පන්සලකට අයිති ඉඩම. පන්සලේ ඉඩම තමයි ලංකා පුත්‍ර බැංකුවට උපස්තිලා ණය දී ආරම්භ කළේ. පන්සල ඉඩම ඔප්පු පන්සලේ ඉඩම් වලට ණය දීපු ආයතනයක් මේ. හැබැයි මොකද වෙලා තිබුණේ? මේකට තිබුණ සීමා මායිම් විඳලා තමන්ටම තෝරා ගන්නලද තමන්ගේ උවමනාකම් සහිත විශාල ව්‍යාපාරකින් ගමනනාවකට ණය ලබා දුන්නා. විශේෂම ගත්තොත් මිලියන 200 මිලියන 500 ඉක්මවනද ණය ලබා දීලා තිබෙනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ? ලංකා පුත්‍ර බැංකුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ණය නැවත ලබා ගැනීම කියන්නේ ණය පෙරහැරීමේ අනුපාතය 40%යි. කොහොමද බැංකුවත් තියෙන්නේ? අවමසෙන් 5%ට වඩා අඩුවෙන් තියාගන්න ඕන ණයක් දීලා ණය ලබා ගැනීමට නොහැකියාව. නමුත් ඒක 40%ක් ඉක්මවන බව මේ වார்த்தාවේ පෙන්නුම් කරලා තිබෙනවා. එන ණයක් දුන්නොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 40%කට ආසන්න ප්‍රමාණයක් නැවත අය කරගන්න බෑ. ඒ විතරක් නෙවෙයි. ඒ 40% ඇවිල්ලා මේ වඩු බාස්ල දෙන වඩු කට්ටලේ ගන්න හරි මහාන මැෂින් කෙනෙකුට දෙන මහාන මැෂින් ණය ගන්න හරි ගත්තුවේ ඒවා නෙවෙයි. මේ සියල්ල කරත් තියෙන්නේ
මහා පරිමාණ ව්‍යාපාරික රුපියල් මිලියන 200 300 ඒව තමයි මේ හිගෙහෙටියට තියලා තියෙන්නේ. ඉතින් මේ මහජනක ධනෙ මහජනක ධනෙ නාස්ති කරන ආයතනයන් බවට ලංකා පුත්‍ර ආයතනය පත්වී ඇති බවත් මේ වාර්තාවිත හොඳින් පෙන්눔 කරනවා. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව ඔබතුමා සභාපතිතුමා දරන ආයතනය මට මතකයි එන ඔබතුමා සහභාගී වෙලා සාකච්ඡාවට බඳුන් වෙච්චි සභාවේ වාර්තාව මෙතන නැහැ. නමුත් ඊට පෙර ඔබතුමා මම හිතන සභාපති වීමට පෙර ක්‍රිකට් ආයතන කැඳවුවට පස්සේ ඉදිරිපත් වෙච්ච වාර්තාව මේක තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ක්‍රිකට් ආයතනය එහි තිබෙන එහි ඉන්න කාර්ය මණ්ඩලයේ විසින් මෙහෙව්වා වෙනුවට සිදු වී තිබෙන දේ තමයි ඒ කාර්ය මණ්ඩලය මපට් ලෙස තියාගෙන එළියෙන් තමයි සියල්ල ගිහින් තිබෙන්නේ. මේක තමයි සමස්ත ක්‍රිකට් ආයතනයේ මුළු සිදුවීමම තියෙන්නේ. ක්‍රිකට් ආයතනයේ කියලා ආයතනයක් තියෙනවා. එක්ක එකට මොකද්ද ඉන්ටරිම් කමිටි එකක් පත් කරගන්නවා. Tamanṭa හිතවාදී කණ්ඩායමක් දාගන්නවා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ අනුමසෙන් කියලා. එහෙනම් ජනාධිපතිවරයාගේ රකවරණ තමයි ඔහුට තියෙන්නේ. ඒ නිසා ක්‍රීඩා මාත්‍යවරයාට ඔහුව උන්ට අදාළ නැහැ. ඒ ආයතනයේට ඔවුන් අතිශය බලවත් සහිත පුද්ගලයන් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා ආයතනයේ සාමාන්‍ය කාර්ය පටිපාටි කියන අය කිසිවක් ගණන් ගන්න නැති කණ්ඩායමක් බවට පත් වෙලා තිබුණා. ඔවුන් දේව හස්තේ රාජ හස්තේ පත් කරන ලද සුපිරි පැලැන්තිය කණ්ඩායමක් හැටියට කටයුතු කර බව ඉතා හොඳින් පෙන්නුම් කරලා තමයි මේ ක්‍රිකට් ආයතන. එය මොනතරම්ද කියනවනම් ක්‍රිකට් ආයතනයේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙන නඩු කියන්නේ. ක්‍රීඩකයෝ ක්‍රිකට් ගාලා සල්ලි හොයනවා, පාලකයෝ අමෝනන්‍ය තීරණ අරගෙන ඒවට පැවරන දේවල් වලට නඩු කියන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වார்த்தාවේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ක්‍රිකට් ආයතනයේ නඩු කිවීම සඳහා විතරක් වැය කරලා තිබෙන මුදල් ප්‍රමාණය මේක සඳහන් කරලා තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 124ක් ඒ කියන්නේ කෝටි 12,000කට අසන ප්‍රමාණයක් වැය කරලා තිනු නඩු කියන්නේ. දැන් ක්‍රිකට් කණ්ඩායම ගිහිල්ලා අවුවේ වේලිලා විවිධ දුෂ්කරතා මැද්දේ ඒගොල්ලෝ ක්‍රිකට් කහලා සල්ලි හොයනවා. පාලක මණ්ඩලය ඕනේ නැති බූරු වැඩ කරලා නඩු දාගන්න. නඩු වලට ආයතනේ සල්ලි වියදම් කරනවා. මේකට සිද්ධ වෙලා තිබෙන. ඉතින් මේ ආයතන අපි නඩත්තු කරන්න ඕන. මෙයට අපි දඬුවම් දෙන්න ඕනේ නැද්ද? ඔය ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් උපයා ගන්නලද ධනය? තව ශ්‍රී ලංකාව හැටියට අපිට ලැබෙන ධනය මේ ඔක්කොම තියෙනවා. නමුත් ප්‍රධාන ආදායම් මාර්ගය අපේ ක්‍රීඩකයන් ක්‍රිකට් ගහන එක. ඒකනේ ආදායම් මාර්ගය ප්‍රධාන එක. ඒ ආදායම් මාර්ගයෙන් ලැබෙන ධනය තමයි මේ පාලකයන් නඩු කියන වියදම් කරලා තිබෙන්නේ. නඩු කියන විතරක් නෙවෙයි, ඔවුන් සංචාරයනකට ඔවුන්ගේ වියදම් පිළිබඳව ඔවුන් ක්‍රිකට් සමහරේවා සමහර ප්‍රකාශනයි කියලා ලබා දීම පිළිබඳව මේකේ වார்த்தාවේ ඒ ටික නෑ. නමුත් මම කියන්නේ මේ ක්‍රිකට් ආයතනය පිළිබඳවත් වැදගත් සවිස්තරාත්මක වார்த்தාවක් මෙම කෝප් සභා වார்த்தාවේ ඉදිරිපත් කරලා තිබෙනවා. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපේ ජනතා වත් සංවර්ධන මණ්ඩලය ඒ අපි කවුරුත් මෙම ආයතනය පවරා ගැනීම පිළිබඳ මෙම ආයතනය සුද්ධංගෙන් ලංකා ආණ්ඩුවට පවරා ගැනීම පිළිබඳ කාටත් නිකන් අභිමානෙන් කතා කරපු කතාවක්. හැබැයි මේ දෙස හැරිලා බැලුවට පස්සේ මේ වතු සංවර්ධන මණ්ඩලය ඇතුලේ සිදු වී තිබෙන වංචා දූෂණ අකාර්යක්ෂතාවය බැලුවොත් මේ ආයතන අද අපේ රට බරක් වෙච්ච ආයතන බවට පත් වී තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආයතන 19ක් පිළිබඳ වார்த்தාවක් ඉදිරිපත් කළා. ඒ ලංකා ආයතනයේ තෙල් සංස්ථාව, ක්‍රිකට් ආයතනය, ලංකා පුත්‍ර බැංකුව, ඒ වගේම රත්න ලංකා ආයතනය මේ ආදී ආයතන ගණනාවක් පිළිබඳ වார்த்தාව ඉදිරිපත් කළා තන. මේ වார்த்தාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය අවිචාරවත් කළු දශකයක ඉතා බිඳක් පමණයි කියලා අපි විශ්වාස කරනවා. මොකද සමහර දේවල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කෝප් සභාවේ වාඩි වෙලා හොයන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ විගණකාධිපතිතුමා විසින් ලබා දෙන ලද වාර්තා මත පදනම් වී සකස් කරන ලද වාර්තාව පමණයි. මේ විධිමත් පැති සියල්ල ආවරණය වෙන පරිදි කළ ද පරීක්ෂණයක ප්‍රතිඵල නෙවෙයි මේ. අපි එතෙන්ට යන්න ඕනේ නැහැ. විගණකාධිපතිතුමා දෙන වාර්තාවන් සහ අපිට වෙනස් ලෙස ලැබෙන වාර්තාවන් අනුව සකස් කළ තිබෙන වාර්තාවක් අපි මේ ඉදිරිපත් කළා තිබෙනවා. මොකද මේ වාර්තාවක් එවැනි ඉතා කුඩා යාන්ත්‍රණයකින් කුඩා මෙහෙවීමක් කරා අත්පත් කරගෙන තිබෙන මේ වාර්තාව දෙස බලපුවාමත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට තේරුම් ගන්න පුළුවන් මේ පාලකයන් අපේ රටේ මහජන ධනය කොහොමද අපහරණය කරලා තියෙන්නේ කියලා. මම දැනගන්න කැමතියි. මේ කෝප් සභාවේ වාර්තා පිළිබඳ මේ පාර්ලිමේන්තු විවිධ අවස්ථාවල සාකච්ඡා කරලා තිබුණා.
මට මතකයි
විජේදාස රාජපක්ෂ ඇමතුමා සභාපතිවරයා හැටියට කටයුතු කරන වෙලාවේ ඔහු වාර්තාවක් ඉදිරිපත් කළේ කිව්වා එයින් රජයට සිදු වී තිබෙන හානිය කෝටි 15,000යි කිව්වා. 105,000යි. කෝටි 30,000. කෝටි 30,000ක වார்த்தාවක් කිව්ව ගරු නියෝජ්‍ය කතානායකයා. ඒ වාර්තාව ඉදිරිපත් කරන වෙලාව විජිමු ලොකු බණ්ඩාර එමුතුමා හිටියා මුලසුනි කතානායකතුමා හැටියට. අපි දිගින් දිගට මෙතුමගෙන් හැබුවා දැන් මේ වාර්තාවට කරන්න මොකද්ද? CID එකට යවුවා කිව්වා. ඊට පස්සේ අපි අහනවා CID එක වාර්තාව ගෙන්නුවද? ඊට පස්සේ අපි අහනවා එතුමා ගැන තාම නැහැ කියලා. ඊට පස්සේ කියන පොලිස්පතිව එහෙනම් කැඳවන්න. අපි මේ පාර්ලිමේන්තුවක් හැටියට එදා එම කෝප් සභාවෙන් ඉදිරිපත් කරන අද කරුණු වලට දඬුවම් ලබා දීම සඳහා විශාල බලපෑමක් කරා. හැබැයි අවසානයේදී විවිධ පුද්ගලයන් විසින් නඩු පවරයි පැවරීම හරහා යම් ආයතන කීපයක් කෙලි පවර ගන්න පුළුවන්කම ලැබුණා. ශ්‍රී ලංකා ආරක්ෂණ සමාගම, මැරයින් සර්විස්, ඒ කියන්නේ තෙල් සංස්ථාවේ නැවුතෙල්ලන්සේ වගේ ආයතන යලි රජයට පවරා ගැනීම සඳහා එදා ඒ කෝප් සභාව බලවත් ලෙස උපයෝගකාරී වෙනවා කියලා අප විශ්වාස කරනවා. අධිකරණයෙන් තීන්දුව ගැනීමේදී ඒ වාර්තාවේ සඳහන් වී තිබුණු කරුණු ඉතා බලවත් ලෙස සැලකිල්ලක් කරා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවක්
ජයදාස රාජපක්ෂ මහත්මයාට විජයදාස රාජපක්ෂ මහත්මයා මයික්‍රෝෆෝන්
දිසානායක මන්ත්‍රීතුමාත් කෝප් කාරක සභාවේ කටයුතු කළ අඳුන් නැති මන්ත්‍රීතුමාත් හිටියා. අපි ඉදිරිපත් කරපු කෝප් වාර්තා දෙක මේ පාර්ලිමේන්තුව ඒකමතිකව පාර්ලිමේන්තු වාර්තා බවටත් පළවෙනි වතාවට අපේ ඉතිහාසයේ සම්මත කරගනු ලැබුවා. ඒ ආයතන 48න් ආයතන 16ක බරපතල දූෂණ වංචා චෝදනා පිළිබඳව ගනුදෙනු අල්ලස් කොමිසමෙන් පරීක්ෂා කළ යුතු බවට මේ සභාව යෝජනාවක් සම්මත කරලා තමයි එතනට යැව්වේ. ඒ යැව්වට පස්සේ අල්ලස් කොමිසම ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ වහාම ඒ පොලිස් නිලධාරීන් මාරු කරනු ලැබුවා. නැවතත් ඒ උදවිය ඒ පරීක්ෂණ ආරම්භ කරනකොට අල්ලස් කොමසාරිස් අධ්‍යක්ෂක ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරල්
රණසිංහ මහත්මයා
පියසේන රණසිංහ මහත්මයා ජනාධිපති කාර්යාලයට මාරු කරා.
ඒක රැයි
මාරු කරා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමා විජිමු ලුකුබණ්ඩාර මහත්මයා නියෝගයක් දීලා තිබුණා සති දෙකකට වරක් මේවායේ ප්‍රගති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මට මතකයි වතාවක් හෝ දෙකක් ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් නතර වුණා.
අපි වාර්තා ඉදිරිපත් කරලා මේ රටේ මහජනයාගේ ධනයට මේ අපරාධකරුවන් කොර තිබෙන විනාශය මේ පාර්ලිමේන්තුව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි විටින් විට බොහෝ අමාත්‍යවරු මන්ත්‍රීවරු විටින් විට මේ ගනුදෙනු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා හරහා පුවත්පත්වල ලිපි ලිවීම හරහා පොත් ප්‍රකාශනයන් හරහා විවිධ ආකාරයේ මේ ගනුදෙනු අපි ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි ඒ හැම වාර්තාවකට වඩා ප්‍රබලයි මූල්‍ය බලවේ පැවරි තිබෙන පාර්ලිමේන්තුව මේ වාර්තාවත් සඳහන් කොට ඉතා පැහැදිලි ලෙසම මේ ගනුදෙනු වලින් ජනතාවගේ මුදල්වල සිදු වී තිබෙන අපරාධ ඉල්දරව් කරලා තිබෙනවා. දැන් මම අහන්නේ මෙතන මේක විතරයි කරු නියෝජ්‍ය කතානායක මන්ත්‍රීවරයාට අපිට කරන් තියෙන කාර්ය පාර්ලිමේන්තුව පැත්තේ අපිට ඉදිරිපත් කරන එක ඒ පිළිබඳව කතා කරන එක. හැබැයි මම කියනවා ආණ්ඩුවට කිසිසේත්ම යටපත්ෙන් ඉඩ දෙන්න එපා. හෙදින් ගනුදෙනු පිළිබඳව පරීක්ෂණයක් සිදු වෙනවා. අඩුම තරමේ මට මතකයි එක නිලධාරි මහත්මෙක් පුද්ගල කමිටුවක් පත් කළා හෙකින් ගනුදෙනු පිළිබඳ පරීක්ෂණයක් කරා. අසන්දද මෙල ගරු නියෝජ්‍ය කතානායක කට උත්තරයක් දෙන්න ආවේ නැති තින්ට. එන දහවතාවට කතා කිව්ව කට උත්තරයක් දෙන්නෙන්න කියලා. ඒගොල්ලෝ හැසුරුනේ එහෙමයි. අඩුම තරමේ පරීක්ෂණ කමිටුවට අවිල්ල අසන්දද මෙල කට උත්තරයක් දීලා තිබුණේ අද වෙනකම්
ඒ
කමිටුවේදී. ඒ නිසා ගරු නියෝජ්‍ය කතාන නිකන් ඉන්න අර වෙළඳ මාකටින් මැනේජර් කෙනෙක්ගේ වැඩ තහනම් කරලා ගෙදර තියලා පඩි ගෙවනවා. ඔතරේ සිද්ධලා තන මේ හෙජි මුළු හෙජින් ගනුදෙනු වීම පරීක්ෂණ අවසන් ප්‍රතිඵල බවට පත් වී තිබෙන්නේ එහි හිටපු මැනේජර් කෙනෙක් වැඩ තහනම් කරලා ගෙදර තියලා වාහනේ ඩීසල් වි පඩි දීලා දැන් අවුරුදු 7ක් විතර තියන් ඉන්නවා. ඔතන සිද්ධ වෙලා තිබෙන්නේ 2009 කරු නියෝජක තනායකතුමු 2009 තෙල් සංස්ථාවෙන් අපි අහනවා කෝප් සභාවට ආපු වෙලාවේ මේ ගනුදෙනුව පිළිබඳ කරලා තියෙන පරීක්ෂණ මොකද්ද කියලා. ඒතර කෝප් සභාවට 2009 තෙල් සංස්ථාව ලබා දීපු උත්තරේ තමයි මේක අල්ලස්ව දූෂණ කොමිස සභාවට යොමු කරලා තිබෙනවා කියලා. 2009 දී 2009 කෝප් එකට තෙල් සංස්ථාව දීපු උත්තරේ එම පරීක්ෂණය අල්ලස්ව දූෂණ කොමිස සභාවට යොමු කරලා තිබෙනවා කියලා. හැබැයි අල්ලස්ව දූෂණ කොමිස සභාවේ වෙච්ච පරීක්ෂණය පිළිබඳව වාර්තාවක් කවදාවත් ඉදිරිපත් වෙලා නැහැ.
නෑ
වාර්තාවක් හදන්න ගියා නම් විජයදාස කරු මන්ත්‍රීතුමා කියපු දේ තමයි එමතුමා කියපු දේ තමයි ඇත්තට මේ ආයතනයට සිද්ධ වෙන්නේ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වාර්තාව නිකන් ඉදිරිපත් කළා කතා කරලා අවසන් කිරීමේ වාර්තාවක් වෙනුවට මේ වාර්තාවේ කරුණු මත පදනම්ව මේ මූල්‍ය අපරාධ කරුවන්ට දඬුවම් ලබා දෙන්නත් එම ධනය යලි අත්පත් කර ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වී යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුති කරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම පිළිබඳව.
යෝජනාව ස්ථීර කිරීම සඳහා ගරු ගලප්පත් මන්ත්‍රීතුමා
මම අනුර කුමාර සනාග් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කළ ද යෝජනාව ස්ථිර කරනවා.
දැන් මේ අවස්ථාවේ ගරු පාටලි චම්පික මන්ත්‍රීතුමා උත්පාදී කාලය තුට අඩු වෙලා වැඩි 23ක් තියෙනවා. ඒ ප්‍රථමයෙන් ගරු ලකි යාවත මන්ත්‍රීතුමා මුලසුන ගන්නවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ විසින් ඉදිරිපත් කර තිබෙන මේ විවාදයට සම්බන්ධීම ගැන මට සතුටු වෙනවා. පළමුවෙන්ම කියන්න ඕනි, රටේ රාජ්‍යයේ මූල්‍ය බාර ප්‍රධාන ආයතනය පාර්ලිමේන්තුව. ඒ පාර්ලිමේන්තුව විසින් මේ රාජ්‍ය මූල්‍ය පවත්වාගෙන යාම, රජයේ මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම කීප ආකාරයකින් පාලනය කරනවා. පළමුව අපි රාජ්‍ය අයවැය ලේඛනය සකස් කළා, අනුමත කරන්නේ මෙතන. ඊළඟට ඒ රාජ්‍ය ආයතන, රජයේ දෙපාර්තමේන්තු ආදී ආයතන, ඒ වගේම රජයේ අධිකාරීන් සහ අනිකුත් ආයතන, ආයතන දෙකක් හරහා, පාර්ලිමේන්තු නියෝජනය කරන ආයතන දෙකක් හරහා ඒ විගණන වාර්තා පරීක්ෂා කළා, විවිධ වාර්තා නිකුත් කිරීම කෙරෙනවා. ඒ වගේම අද තියෙන හැටියට පසුවිපරම් කමිටු මගින් ඒ ඒ අමාත්‍යාංශවල කෙරෙන මූල්‍ය කටයුතු හා අනිකුත් කටයුතු පරීක්ෂා කිරීමේ බලය, විශේෂයෙන්ම ප්‍රධාන මූල්‍ය නිලධාරියා වන ලේකම්වරයා කැඳවලා ප්‍රශ්න කිරීමේ අයිතිය පාර්ලිමේන්තුව සතු කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන වාචික ප්‍රශ්න ඇසීම ආදිය මගිනුත් මේ මූල්‍ය කටයුතු පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට අරගෙන තියෙනවා. එතකොට අපේ රටේ මේ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ මේ ආයතන, එහෙම නැත්නම් අපි කවුරුත් හඳුනන කෝප් ආයතනයට විශාල වගකීමක් බලයක් පැවරලා තියෙනවා. ඒ දෙපාර්තමේන්තු නොවන අධිකාරී, ඒ වගේම සංස්ථා සහ අනිකුත් ආයතනවල මූල්‍ය කටයුතු සහ අනිකුත් කටයුතු පිළිබඳ පරීක්ෂා කරලා බලලා මේ පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. මේක ඇත්තටම කරුණු වාර්තා කිරීමක් පමණයි. අධිකරණමය හා අනිකුත් කටයුතු සිදු කිරීමේ කාර්යභාරය විධායකයට පැවරී තිබෙනවා. දැන් අද අපි මේ රාජ්‍ය ආයතන ගැන කල්පනා කරනකොට මේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් නොවිසඳිච්ච හැමෝම වාද විවාද කරන කාරණයක් තියෙනවා. ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති විශ්වාස කරන අය විශ්වාස කරනවා බොහෝ රාජ්‍ය ආයතන පුජ්ජලීකරණය කිරීමෙන්, පුජ්ජලිකංශයට ලබා දීමෙන් ඒවා කාර්යක්ෂම කරන්න, ඒවා වාණිජමය පදනමකට ගේන්න පුළුවන් කියලා. තවත් සමහර අය තර්ක කරනවා මේ රාජ්‍ය ආයතන පුජ්ජලීකරණය කිරීම ජනතාව සතු දේපලක් විකිණීමක් කියලා. ඒක විස්තර කළා ඒවා රජයෙන්ම ඒවා ජනතා සුභසිද්ධිය සඳහා පවත්වාගෙන යා යුතුයි කියලා. ඇත්තටම මේ අන්තවාද දෙකෙන්ම අපි මිදෙන්න ඕනේ. සමහර රාජ්‍ය ආයතන වල කාර්යභාරය වඩා කාර්යක්ෂම, වඩා විධිමත්ව පෞද්ගලිකංශයට කරගෙන යන්න පුළුවන්. තවත් සමහර රාජ්‍ය ආයතන වල කාර්යභාරය පෞද්ගලිකංශයට සිදු කරගෙන යන්න බෑ. දැන් මේ රටේ විදුලි සංදේශ සේවාව පුද්ගලිකංශයට විවෘත කරපු අවස්ථාවේ නොඑක් වාද විවාද ඇති වුණා. නමුත් අද අපි හැමෝම පිළිගන්න කාරණයක් තමයි ඒ මගින් මේ රටේ විදුලි සංදේශ සේවාව දුරකථන මාධ්‍ය සහ අන්තර්ජාලයේ මහා ඉදිරි පිම්මක් මනින්න හැකියාව ලැබිච්ච බව. ඒ වගේම සමහර රාජ්‍ය ආයතන පුද්ගලිකංශයට ලබා දීම විසින් ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඒවා සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයට පත්වෙච්ච බවත් අපි පිළිගන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය ආයතන ඉදිරියට ගෙනියනවා නම් මේ වර්තමාන වැටුප් ව්‍යුහේ, මේ වර්තමාන කළමනාකාරී ව්‍යුහේ විප්ලවකාරී පරිවර්තනයක් සිද්ධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම සිංගප්පූරුව වැනි රටවල රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරගෙන තියෙන්නේ ඒ රජයේ වැටුප් සහ අනිකුත් ක්‍රියාවලීන් ඔවුන්ගේ කාර්යසාධනයට, ඔවුන්ගේ කුසලතාවයට සම්බන්ධ කර තිබීම විසින්. ජ්‍යෙෂ්ඨත්වයේ මතනෝ කුසලතාවයට මුල් තැන දෙන වැටුප් වර්ධක සහ උසස්වීම් ක්‍රමවේදයක් ඇතුළුවත්ව මේ රාජ්‍ය ආයතන අනාගතයේ ගොඩනැගීමට අපි සියලු දෙනාම කටයුතු කළ යුතු අවස්ථාවට අපි අද එළඹිලා තිබෙනවා. ඒ වගේම මෙතනදී සඳහන් කළා කාරණයක්, මගේ නමත් සඳහන් වුණා, මේ වෙන්ගාඩ් සිද්ධිය. ඒ පිළිබඳව මේ පොදු ව්‍යාපාර කටයුතු ආයතනයේ එහි සිදුවෙච්ච මූල්‍ය ප්‍රශ්න පිළිබඳව කඳුළු දක්වලා තියෙනවා. බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා මේ අවෙන්ගාඩ් සිද්ධියේ සිද්ධ වෙලා තියෙන අල්ලස් දූෂණ වංචාව පිළිබඳව, ඒ පිළිබඳව උසාවියේ නඩු පැවරීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතුරුන් තුන්දෙනාට. මෙතන අපට තියෙන ගැටලුව එක නෙවෙයි. පළවෙනි අවෙන්ගාඩ් නැව මහනුවර නැව ජනවාරි මාසෙදී ගාල්ලේදී අත්අඩංගුවට පත් වුණා. දෙවෙනි නැව 2015 ඔක්තෝබර් 25 වෙනිදා නාවික හමුදාව විසින් ගාල්ලට රැගෙන ආවා. මේ පිළිබඳව එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ ත්‍රේක සොලිසිටර් ජෙනරාල්වරයා පැහැදිලි වාර්තාවක් ලබා දුන්නා. ඒ වාර්තාවෙන් කියවුනේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී අවි ආනයනය කිරීම සම්බන්ධයෙන්, ඒ වගේම ගිනි අවි ආඥා පනත යටතේ සහ පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ ආයුධ දහස් ගාණක්
උණ්ඩ ලක්ෂ ගාණක් අපහරණය කිරීම සම්බන්ධයෙන් මේ පිරිස් අත්අඩංගුවට ගත යුතුයි කියලයි. නමුත් අවුරුදු ගාණක් මේ සම්බන්ධ වාද විවාද කළ අවසානයේදී අල්ලස් නඩුවක වරදකාරීන් බවට පමණක් ඔහු පත් කළා තියෙනවා. ඒ ගැන මේ රට අනාගතයේ කම්පා වෙනවා ඇති. ඇත්තටම මේ රජයට යුක්තිය ඉෂ්ට කිරීම සඳහා ඡන්දය දුන් ඒ ජනවාරි 8 වෙනිදා ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතාව. ඒ වගේම අගෝස්තු 17 වෙනිදා ඡන්දය දුන් 50 ලක්ෂයකට අධික ජනතාවගේ ප්‍රාර්ථනාව තියෙන්නේ එතන නෙවෙයි යුක්තිය ඉටු කිරීමේ ස්ථානය කියන එක අපි අවධාරණය කරන්න ඕන. මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳව මේ සාකච්ඡාව අපි කොහොම කරගෙන ගියත් අද අපිට මග අරින්න බැරි විදිහට ඉදිරියට ඇවිල්ලා තිබෙන දෙයක් තමයි මේ මහ බැංකුවේ බැඳුම් කර සිදුවීම. විශේෂයෙන්ම 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදාත් 2016 මාර්තු මාසයේ අගත් සිදුවෙච්ච බැඳුම් කර සිදුවීම් වලින් පැන නැගිලා තියෙන තත්ත්වය. අපි කවුරුත් දන්නවා රජයට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කර ගැනීම සඳහා මහ බැංකුව දීර්ඝකාලීනව මහ බැංකුවේ බැඳුම් කර නිකුත් කරනවා. 1997 ඉඳන් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිනෙදා දෛනිකව අවශ්‍ය වෙන සමහර සැලසුම් කරලා ක්‍රියාගන්න බැරි දෛනිකව අවශ්‍ය වෙන මුදල් සඳහා මහ බැංකුව තමන්ගේ බිල්පත් නිකුත් කිරීම සිද්ධ කරනවා. ඒවා කෙටි කාලීන. දිගු කාලීන බැඳුම් කර අවුරුදු 30කට ඒ ආකාරයට දිගු කාලීනව නිකුත් කරනවා. ඒවා එක්තරා ආකාරයකට සමාන්තර ශ්‍රේණියන් හැටියට සීරීස් එකක් හැටියට නිකුත් කළා. ඒක මහ බැංකුවේ ඒ ක්‍රියාවලියේ ඒක ප්‍රසිද්ධ කළා කරගෙන යන වැඩපිළිවෙල. එතකොට මේ බැඳුම් කර පිළිබඳව මේ බැඳුම් කර හරහා තමයි රාජ්‍ය මූල්‍ය සම්පාදනයට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කරගන්නේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ තමන්ගේ අවශ්‍යතාවය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ලබා දුන්නට පස්සේ මහ බැංකුවේ එහෙම නැත්නම් පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකට ඒ පිළිබඳව අනාගත පුරෝකථනයක් කළා මේ බැඳුම් කර නිකුත් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ අවශ්‍යතා සඳහා ඔවුන්ට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ හැකියාව ලැබිලා තිබෙනවා. එතකොට මේ බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව දැන් මේ පිළිබඳව වෘත්තීය වශයෙන් දැනුමක් නැති අය අතරේ පවා දැන් සංවාදයක් ඇති වෙලා තියෙනවා. මොකක්ද ඒ සංවාදය? මේ බැඳුම් කර නිකුත් කළ යුත්තේ පොදු වෙන්දේසි ක්‍රමයක් යටතේද එහෙම නැත්නම් පෞද්ගලික වෙන්දේසි ක්‍රමයක් යටතේද? ඇතම් තර්ක කරන්නේ වෙළඳපොළ ක්‍රමයේ යටතේ විවෘත පොදු වෙන්දේසි ක්‍රමයකට ගියාම තමයි ඒ නිශ්චිත වෙළඳපොළට ආවේනික නිර්මාණානුකූල පොලි අනුපාතය ලැබෙන්නේ කියලා. මූල්‍ය වෙළඳපොළේ පොලි අනුපාතය ඉහළ ගියත් ඒක මූල්‍ය වෙළඳපොළටත් රටේ ආර්ථිකයටත් බලපානවා. මොකද පොලි අනුපාතය ඉහළ වුණාම ආයෝජකීන්ට ඒ මුදල් ලබා ගැනීම අපහසු වෙලා රටේ සංවර්ධනයට රටේ මූල්‍ය වෙළඳපොළට එයින් බලපෑමක් එල්ල වෙනවා. අනිත් පැත්තෙන් පොලි අනුපාතය සාමාන්‍ය තත්ත්වයට වඩා අඩු වුණොත් ඒ මගින් වැඩියෙන් මුදල් මූල්‍ය වෙළඳපොළට ගමන් කළා ඒවා ආයෝජනයට පමණක් නෙවෙයි පරිභෝජනයටත් ගමන් කළා ඒක බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පරිභෝජන ක්‍රියාවලිය තුල රුපියල් ආව ප්‍රමාණය වීම වැනි ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. අපි 2015 වසරේ මුල් වකවානුවේ මෙවැනි තත්ත්වයක් අපි දැක්කා. ආයෝජනයේ වෙනුවට පරිභෝජනයේ දෙසට ජනතාව යොමු වෙච්ච ප්‍රවණතාවයක් අපිට 2015 වර්ෂයේ දැක ගන්න පුළුවන්. මොකද ඊට කලින් අවුරුද්දේ වාහන 350,000 ගෙන්නුවේ, හැබැයි 2015 වාහන 700,000 ගෙන්න තත්ත්වයටපත් වුණා. මෙයා අධිවශයෙන් අපේ පරිභෝජනයේ ඉහළ යාමේ ප්‍රවණතාවයක් එතන තිබෙන නිසා මේ පොලි අනුපාතය කියන එක ඒ නිශ්චිත තත්වයෙන් වැඩි වුණත් අඩු වුණත් ඒක ආර්ථිකයට මූල්‍ය වෙළඳපොළට බලපානවා. නිසා පොලි අනුපාතය නිශ්චිතව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් මේ කටයුත්තේ. ඒකට සුදුසුම ක්‍රමය තමයි පොදු වෙන්දේසි ක්‍රමය කියලා. ඒ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ගැන විශ්වාසය තිබෙන අය හිතයි. අනිත් පැත්තේ මේ වෙළඳපොළ ආර්ථිකය කිව්වට මේක ඇඩම් ස්මිත් අඳුන්ලා දුන්නේ, මේක වාස්තවික යථාර්ථයක්, මේක නොපෙනෙන හස්තයකින් මේ වෙළඳපොළ පාලනය වෙන එක තමයි වෙළඳපොළ ක්‍රමය හැටියට ඔහු දැක්කේ. නමුත් වෙළඳපොළ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව මත, ආයෝජනය කිරීමේ හැකියාව මත පුජ්ජලින් හා කණ්ඩායම් විසින් පාලනය කරන තත්ත්වයක්. ඒතකොට ඒ අයට පුළුවන් වෙනවා මේ සෑම දෙනාටම සමාන තත්ත්වයන් තියෙන වෙළඳපොළක් නෙවෙයි, සමාන තත්ත්වයන් තියෙන වෙළඳපොළක් ඇති කරන්න ඒ අයට හැකියාව ලැබෙනවා ප්‍රාග්ධනය කැටි කරගත් පිරිස්සොල්ට. අන්න එතෙන්දි තමයි නිවැරදි ආයෝජනය, නිවැරදි පොලි අනුපාතය සඳහා රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසාම තමයි බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් වන ඒ ජෝන් මෙනාඩ් කේන්ස් මේ රාජ්‍යයේ මැදිහත් වීම
වෙළඳපොළ පවත්වාගෙන යාමට රාජ්‍ය මූල්‍ය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළා. ඔහුගේ කේන්සියානු මූලධර්ම වල තිබුණේ ඒකයි. අනිත් පැත්තෙන් මේ මහ බැංකු කියන සංකල්පයම ආවේ බැංකු විසින් Tamanට රිසිරිසි පරිදි පොලී අනුපාත වෙනස් කරමින් වෙළඳපොළ තුල කරගෙන යන විකෘති කිරීම වැළැක්වීම සඳහා. ඒ අනුව අපිට පිළිගන්න වෙනවා මේ වෙළඳපොළටම ඕන ආකාරයට නෙවෙයි ඇතම් අවස්ථාවලදී රාජ්‍යයන්ට සිද්ධ වෙනවා තමන්ගේ ආර්ථික තත්ත්වයන් දිහා බලලා වෙළඳපොළ කළමනාකරණයටත් ඉදිරිපත් වෙන. කොටින්ම මූලාසනයේ බාර නියෝජ්‍ය කතානායකතුමනි රටක් ආර්ථික අර්බුදයකට හසු වුණොත් මූල්‍ය වෙළඳපොළ තුල අස්ථාවරත්වයක් ඇති වුණොත් වෙළඳපොළ ක්‍රමයටම බැහැ ඒකෙන් ගැලවෙන්න අනිවාර්යයෙන්ම රාජ්‍යයේ මැදිහත් වීම මහ බැංකුවේ මැදිහත් වීම එතනදී සිදු විය යුතු වෙනවා. ඒ නිසා ඒක කිසිසේත්ම අපිට අඳුනා ගන්න බෑ මූල්‍ය වෙළඳපොළට කරපු බලපෑමක් හෝ වෙනත් ආකාරයක් ඇතිට. ඒ නිසා මේ තර්ක දෙකේම යම් යම් සත්‍යයන් තිබුණත් අපි පිළිගන්න ඕනේ කිසියම් ආකාරයකට මේ ක්‍රම දෙක මගින්ම රාජ්‍ය මූල්‍ය සකසා ගන්න කිසියම් ක්‍රමවේදයක් ඇති වෙලා තියෙනවා නම් ඒක රටට හොඳ නම් රාජ්‍ය වෙළඳපොළ ඒ වගේම මූල්‍ය වෙළඳපොළ ස්ථාවර වෙනවා නම් ඒ ක්‍රමය අපිට ගැළපෙන ක්‍රමයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ වෙළඳපොළ ක්‍රමය ගැන අතිශය විශ්වාසය තබන බටහිර රටවල් එක්සත් ජනපදයේ ඒ වගේම එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය ඒ වගේම සිංගප්පූරුව මේ හැම රටක්ම මේ පොදු වෙන්දේසි ක්‍රමයේ වගේම පෞද්ගලික වෙන්දේසි ක්‍රමයක් රාජ්‍ය මූල්‍ය සකසා ගැනීම සඳහා මහ බැංකු බැඳුම් කරවලට පාවිච්චි කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. එහෙමනම් මොකද්ද මෙතන ගැටලුව? මෙතන ගැටලුව මේ සෛද්ධාන්තික ප්‍රශ්නයේ පැටලී සිටීම නෙවෙයි. පොදු වෙන්දේසි ක්‍රමයේද පෞද්ගලික වෙන්දේසි ක්‍රමයේද වඩා සුසු කියන එක පිළිබඳ පැටලීම නෙවෙයි. එකට විසඳුමක් තියෙන එක තමයි රාජ්‍ය මූල්‍ය ස්ථාවර කරන කවර ක්‍රමයේද කවර මිශ්‍රණයේද ඒක තමයි අපි යොදාගත යුත්තේ කියන එක. මෙතන ගැටලුව එක්තරා ආයතනයක් විසින් එක්තරා ප්‍රාථමික මූල්‍ය ආයතනයක් විසින් එනම් perpetual treasuries නැමැති ආයතනයේ විසින් ඉතාම අනිසි ලාභයක් උපයාගෙන තිබීමයි මෙතන තියෙන ගැටලුව. ඔවුන් මේ මූල්‍ය වෙළඳපොළට ඇතුළු වුණේ 2014 වර්ෂයේ. අපි දන්නවා රුපියල් මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ප්‍රාග්ධන ශක්තිය හැටියට පාවිච්චි කළා. ඒ ප්‍රාග්ධන ශක්තියෙන් ආපු අය මාස 14ක් ඇතුළත රුපියල් මිලියන 14000 තමන්ගේ ලාභය හැටියට හොයා ගැනීම බරපතල ප්‍රශ්නයක්. ඒ බව ඔප්පු වීම ඒ බව ඔවුන් විසින්ම ප්‍රකාශයට පත් කිරීම ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක්. අපි දන්නවා අපේ ජාතක පොතේ තියෙනවා මීකුණකින් ධනවත් වෙච්ච සිතානු කෙනෙක් ගැන. මීකුණ අරගෙන මීකුණ විකුණලා එතනින් ප්‍රකෝටිය ගණන් ධනෙ හොයාගත්ත ධනවත් සිතානෙක් ගැන ආදර්ශ කතාවක් තියෙනවා. මෙතන කිසිම මීකුණක් නැතුව ප්‍රකෝටි ගණන් ධනය තමන්ගේ ආයතනයේ තිබෙන ඉතා සුළු ප්‍රාග්ධනයක් පාවිච්චි කරලා හොයලා තියෙනවා. ඒක ඉතා බරපතල ගැටලුවක්. ඒක හොයන්න කොහොමද ඌට හැකියාව ලැබිලා තියෙන්නේ? ඔවුන්ගේ ආයතනයට හැකියාව ලැබිලා තියෙන්නේ. ඔවුන් කිසියම් ආකාරයකට මේ මූල්‍ය වෙළඳපොළේ අතිශය රහස්‍යයි කියන ලබන තොරතුරු තමන් අතට පත් කරගෙන තිබෙන බව මේ කෝප් සටහන්වල අපට පැහැදිලිව පේන්න තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඒ වගේම අපේ මහ බැංකුවේ අභ්‍යන්තර කාර්යසාධන දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ඩොමෙස්ටික් ඔපරේෂන් ඩිපාර්ට්මන්ට් එක මේ හැම කෙනෙක්ගේම සම්බන්ධයෙන් මේක කරගෙන යන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. මෙතන මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මෙතන මෙම ප්‍රාථමික ආයතනයට යම් කිසි පූර්ව තොරතුරක් තිබුණා මේ අවස්ථා දෙකේදීම රජය බලාපොරොත්තු වෙන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් මූල්‍ය අවශ්‍යතාවයක් තිබෙන බව. රජය 2015 පෙබරවාරි 27 වෙනිදා කිව්වේ රාජ්‍යයේ මූල්‍ය අවශ්‍යතාවය බිලියනයයි කියලා. ඒක තමයි අනික් සියලුම දෙනාට ප්‍රසිද්ධ කරපු වෙළඳපොළ සත්‍ය. නමුත් එතෙන්ට ගියාට පස්සේ ඒ බිලියනය බිලියන 20ක් වෙන කරන්න යනවා. 20 පස්සේ 10ක් කරනවා. ඒක කිසිසේත්ම වෙළඳපොළට එකඟ කාරණයක් නෙවෙයි. වෙළඳපොළ ක්‍රමයට පැහැදිලිව පෞද්ගලිකව තබන ලද අත. ඒ තීරණය ගත්තේ කවුරුන් වුණත් ඒ අය වෙළඳපොළ ක්‍රමය තමන්ට ඕන ආකාරයට තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට දක්වපු උත්සාහය. නිසා ඒක වෙළඳපොළ ක්‍රමයේ සතුරෙක් හැටියට තමයි ඒක ඒ මොහොතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කරපු අයගේ තීරණයේ සැලකිය යුත්තේ. ඊළඟට
මේ සඳහා තමන්ට ප්‍රාග්ධනයක් නැති නිසා මේ ආයතනයට ණය ලබා දෙනවා තවත් රාජ්‍ය ආයතනයක්. තවත් රාජ්‍ය ආයතනයක් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ ආයතනයත් මේ ප්‍රාථමික මූල්‍ය වෙළඳ පොලේම කටයුතු කරන ලංකා බැංකුව. දෙවැනි අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මේ සඳහා පාවිච්චි වෙනවා. මේක හොඳ මේක පුදුම තත්ත්වයක්. ආණ්ඩුවේම සල්ලි පාවිච්චි කළා, ආණ්ඩුවේම බැඳුම් කරමල දී ගන්න. ඊළඟට දින කීපයකට පස්සේ ඒ බැඳුම් කර ටික ආණ්ඩුවටම විකුණනවා. සේවක අර්ථසාධක අරමුදුලට විකුණනවා. විකුණලා මාස 14ක් ඇතුළත මිලියන් 14000ක් හොයනවා. මේක කීප ආකාරයකින් බරපතල මූල්‍ය අපරාධයක්. පළමුව රාජ්‍ය මූල්‍ය රහසක් කොහොමද මේ පෞද්ගලික ආයතන අතර ගියේ කියන්නේ. දෙවනුව ඒ රාජ්‍ය මූල්‍ය රහසට අනුකූලව ක්‍රියා කිරීම සඳහා මූල්‍ය සම්පාදනය කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන කොහොමද හැසිරුනේ කියන ගැටලුව. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවත් ලංකා බැංකුවත් මෙතෙන්දී කර්ත ක්‍රියාමාර්ගයේ මෙතෙන්දී ක්‍රියා කරපු ආකාරය සදාචාරාත්මකව පමණක් නෙවෙයි, නීතිමය පමණක් නෙවෙයි, මේ රටේ ආර්ථික විනයටත් බරපතල හානියක් කළ තිබෙන බව කියන්න ඕනේ. ඊළඟට මේ වෙළඳපොළට අපි සේවක අර්ථසාධක අරමුදල ගෙනාවෙමු. ඒක තමයි රටේ තියෙන ලොකුම අරමුදල. රුපියල් ට්‍රිලියනයකට අධික ධනයක් එතන තියෙනවා. අනිකුත් 15 දෙනාටම මේ ප්‍රාථමික වෙළඳපොළේ ඉන්න එතරම් ධන ශක්තියක් නැහැ. ඒ අය මෙතෙන්ට ගෙනාවෙම මේක පාලනය කිරීමේ අදහසේ. නමුත් ඒ අයව මේ තරඟෙන් ඉවත් කරනවා. ඉවත් කරනවා විතරක් නෙවෙයි, ද්විතීයක වෙළඳපොළේදී ඒගොල්ලෝ තමයි මේ අයගේ මේ බැඳුම් කර මිලදී ගැනීමට කටයුතු කරන්නේ. එහෙමනම් ඊළඟට මේක විකුණන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සේවක අර්ථසාධක අරමුදලේ ධනය සහිතේ සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාවලියක් මගේ. ඒක පරීක්ෂා කරන්න මහ බැංකුවේ විශේෂ අංශයක් තියෙනවා. ඊළඟට මේ ලාභයෙන් අතිවිශාල කොටසක් කාටද අයිති? මීට ඊළඟට තිබෙන ආයතනයට මේ කාලය ඇතුළත ලැබිලා තියෙන ප්‍රධාන ලාභය මිලියන 57යි. මිලියන 57යි. ඒක අපිට පේනවා මේ මිලියන 14 දහසකට අධික ධනයෙන් විශාල ප්‍රමාණයක් අයිති වේ තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ඒක මුදල් අමාත්‍යාංශයට යා යුතුව තිබුණු මුදලක්. රජයට අයිති වේ තිබුණු මුදලක්. එතකොට රජයේ මුදලක්ම පාවිච්චි කළා, රජයේ ආයතනයකටම විකුණලා රාජ්‍ය ආයතනයකට යා යුතුව තිබිච්ච මුදලක් මෙතන හංගලා තියෙනවා. එහෙමනම් මම හිතන්නේ අපි මේ පිළිබඳව දැඩිව ඍජුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. පළමුව ශ්‍රී ලංකා මහ බැංකුවත් ඒ වගේම අර්ථසාධක අරමුදලත් ඒ වගේම ලංකා බැංකුවත් ඇතුළු මේ රාජ්‍ය ආයතන පිළිබඳව විධිමත් අපක්ෂපාතී ඒ වගේම බලගතු ආකාරයකට නීතිය ක්‍රියාත්මක වීමක් මේ රටට අත්‍යවශ්‍යයි. මේ රටේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා එතෙක් පැවති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන බලය පෙරලා දැමුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාර්ය සාධනයේ අඩුපාඩුවක් හින්දා නෙවෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සංවර්ධනයේ අඩුවෙන් කරපු හින්දා නෙවෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය ස්ථාවරත්වය සඳහා කටයුතු නොකළ හින්දා නෙවෙයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධනයේ පිටිපස්සේ ජාතික මංකොල්ලයක් තිබිච්ච විත්තිය මේ රටේ දැන උගත් ජනතාව දැනගත්ත නිසායි. ඒ වගේම මේ රටේ පක්ෂවල අය පක්ෂ කියන විදිහට ඡන්ද දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාඩරවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොයි පැත්තේ හිටියත් ඡන්ද දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කාඩරවල එක්සත් ජාතික පක්ෂයේ කොයි පැත්තේ හිටියත් ඡන්ද දෙනවා. නමුත් මේ රටේ දැන උගත් බහුතර ජනතාව කිසියම් නිශ්චිත තීන්දුවකට ඇවිල්ලා ඒ තීන්දුව ජනවාරි 8 වෙනිදා ක්‍රියාත්මක කළේ ඒකයි. ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති වර්ණ ව්‍යාපාරයත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපති වර්ණ ව්‍යාපාරයත් ගත්තම ප්‍රචාරක ශක්තියෙන් ගත්තම අහසට පොළොව වගේ තිබුණා. මහජනයා තාමත් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායමට මේ පරාජය ප්‍රකම්පණය මිදෙන්න බෑ, මොකද හදාගත්ත ඉච්චර විශාල ප්‍රතිරූපයක් කොහොමද පරාජයට පත් වෙන්නේ කියලා. හැම ඡන්දකටම රුපියල් 43000ක් වියදම් කළා. ඒ ලක්ෂ 58 ගන්න මුළු රටේම ආර්ථිකයේ සූදුවක් එළියා. හැබැයි අර ජනතාව තීරණය කළා කාර්ය සාධනයට යටින් ජාතික මංකොල්ලයක් තිබිච්ච විත්තිය. ඒ ජාතික මංකොල්ලේ අංගෝපාංග මේ කෝප් වාර්තාවෙත් පේනවා. ඔය හෙජින් ගණදෙනුවේ ඉඳන් අනිකුත් සෑම ගණදෙනුවක් කරාම තියෙන්නේ ඒ ජාතික මංකොල්ලේ අංගෝපාංග. ඒතර ඒ ජනතාවගේ මහත් වූ අභිලාෂය ඒකයි. ඒ ජනතාවේ ඡන්දය දුන්නේ අතීතයට දඬුවම් දෙන්න, වර්තමානයේ මෙවැනි දේ සිදුවෙන එක වළක්වන්න, අනාගතයේ එවැනි දෑ සිදුවීම සඳහා අවශ්‍ය කරන නීති රීති සම්පාදනයට. ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් මම කියන්න ඕනේ මෙතන ශ්‍රී ලංකා UMP JVP ලවුරුම බේදයක් නැහැ. එතන වෙනත් කිසිම පක්ෂ ભેදයක් නැහැ. එදා ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දුන් 62 ලක්ෂක ජනවරම් එක්සත් ජාතික පෙරමුණට 2015 අගෝස්තු මාසෙ ලැබිච්ච 50 ලක්ෂක ජනවරම් ඒ ජනවරම වෙනුවෙන් අපි ඉල්ලා හිටින්නේ මේ පිළිබඳව දැඩිව ඍජුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න අපි අපොහසත් වුණොත් මා හිතන්නේ අපේ ජනතාවගේ බලාපොරොත්තු හිඳ වැටෙනවා විතරක් නෙවෙයි විශාල සමාජ අසහනයකට ජනතාව නීති අතර ගන්නා තැනකට රට ගමන් කරන්න ඉඩ තියෙනවා. ඒකේ තැන් තැන් වලින් පැනනගෙන කරුණු අද අපිට මේ සමාජයේ පේනවා.
තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමා.
තැන් තැන් වල පේන කරුණු අපි මේ රටේ දැකලා තියෙනවා. මේ රටේ විශාල තරුණ කැරලි ගණනාවක් ඇති වුණා. දහස් ගණන් පිරිස් ජීවිත පරිත්‍යාග කරන්න ගමන් කරා. මොකද යුක්තිය සාධාරණත්වයේ රාජ්‍යයෙන් ඉටු වෙන්නේ නැහැ කියන ඒ පදනම නිසා තමයි ඒක කරන්න සිද්ධ වුණේ. ඒ වගේම මම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාට කියන්න ඕනේ අපි මේ හැමදාම කතා කරන සිංගප්පූරුව ගැන ලී ක්වාන් යූ ගැන. ලී ක්වාන් යූට හිටියා ඉතාම වැදගත් මිත්‍රෙක්. ඔහුගේ නම ටේ චින් වෑන්. ඔහු ඇවිල්ලා ප්‍රසිද්ධ වාස්තු විද්‍යාඥයෙක්. ඔහු තමයි ලී ක්වාන් යූ මුලින්ම 1972 දී පත් කළේ එම සිංගප්පූරුවේ නිවාස ප්‍රශ්නය විසඳන්න. 72 දී මේ අපේ කොළඹටත් වඩා අන්ත පැල්පත්වාසීන් ගහන ප්‍රදේශයක් සිංගප්පූරුව කියන්නේ. මේ වෑන් තමයි මේ ප්‍රධාන වාස්තු විද්‍යාඥයා සිංගප්පූරුවේ නිවාස සංවර්ධන අධිකාරිය පිහිටවලා නාගරික සංවර්ධන අධිකාරියට නායකත්වය දීලා අවුරුදු කෙටි කාලයක් ඇතුළත දශකයකට අඩු කාලයක් ඇතුළත සිංගප්පූරුව ආදර්ශමත් නාගරික රාජ්‍යයක් කළේ. මේ ගැන ලී ක්වාන් යූ කොච්චර පැහැදුනාද කිව්වොත් මොහුව පසු කාලයක දේශපාලනයට ගෙනාවා. 1979 පීපල්ස් ඇක්ෂන් පාටියකින් ඡන්දය ඉල්ලන්න කියලා කිව්වා. ඔහු රාජ්‍ය සේවය අතහැරලා ඡන්දය ඉල්ලුවා. ඡන්දය ඉල්ලුවාට පස්සේ තමන්ගේ හිතමිතුරට පවුලේ මිත්‍රයාට වෑන්ට රටේ ලොකුම ඇමතිකම දුන්න ආර්ථික සංවර්ධන ඇමතිකම දීලා ඇමතිකම කරගෙන යන්න කිව්වා. 1986 දී ලී ක්වාන් යූ හම්බ වෙන්න ආපු සිංගප්පූරුවේ බලගතු දූෂණ මර්ධන ආයතනයේ අගමැතිවරයාට කිව්වා ඔබගේ ආර්ථික සංවර්ධන ඇමතිට එරෙහිව ඉතාම ප්‍රබල චෝදනාවක් තියෙනවා. ඩොලර් මිලියන 1 මාරකට අධික ප්‍රමාණයක පගාවක් ඔහු ගත්ත බවට නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු කරගෙන යනකොට ඔප්පු වෙලා තියෙනවා. මේ ගැන ඔහුගෙන් ප්‍රකාශයක් කරන් ඔහු අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. ඒ අනුව ලී ක්වාන් යූ ඒකට ඉඩ දුන්නා. අර ආයතනයේ ගිහිල්ලා අර ඇමතිවරයා හම්බුණා. ඇමතිවරයා කිව්වා මට අගමැති හම්බ වෙන්න ඕනේ ඔයගොල්ලන්ට කට උත්තරේ දෙන්න කලින් කියලා. ඒ අනුව ඔහු අගමැති හම්බුණා. ලී ක්වාන් යූ හම්බ වෙලා කිව්වා ඔබ මගේ නායකයා, ඔබ මගේ මිතුරා, මාව මේ අමාරුවේ දාන්න එපා. මම කැමති සමාව අරගෙන හැදෙන්න කියලා. ලී ක්වාන් යූ ඔහුට බරපතල පිළිතුරක් දුන්නා. ඒක තමයි ඔබ ඉතා දක්ෂ මිනිහෙක්, ඔබ ඉතාම දක්ෂ වාස්තු විද්‍යාඥයෙක්, ඔබ මේ රට ගොඩනගන්න මහත් වූ මෙහෙවරක් කරපු අපේ පරම්පරාවේ කෙනෙක්, මගේ මිතුරෙක්, පවුලේ මිතුරෙක්. නමුත් ඔබට අද මම මේ දූෂණයට සමාව දුන්නොත්, මේක යටපත් කළොත් මමත් සිංගප්පූරු ජනතාවත් අතර තියෙන මිතුරුකම සදහටම නැති වෙනවා. මගේ සිංගප්පූරුවත් ලෝකයේත් අතර තියෙන ආර්ථික මිතුරුකම හානි වෙනවා. ඒ නිසා ඔබට විරුද්ධව මේ පරීක්ෂණය කළා, ඔබට දඬුවම් දෙන්න මම තීරණය කළා කියලා. ඔහු මොකද කළේ? ඔහු කෙලින්ම ගෙදර ගියා, සියදිවි විනාශා ගත්තා. 1986 දී සිදුවෙච්ච මේ ටේචින් වෑන්ගේ සියදිවි විනාශා ගැනීමෙන් තමයි සිංගප්පූරුවේ දේශපාලනය සුද්ධ පවිත්‍ර වෙලා විධිමත් බලගතු රාජ්‍යයක් බවට සිංගප්පූරුව පත් කළේ. ආර්ථික අතින් අපි ඉදිරියට යන්න කල්පනා කරනවා නම්, ආර්ථික සමෘද්ධිය අපි ප්‍රාර්ථනා කරනවා නම්, පිරිසිදු දේශපාලනයක් අපිට අවශ්‍ය වෙනවා වගේම ආර්ථික ශේෂ්ත්‍රයේ දූෂණයෙන් තොර වෙළඳපොළ ක්‍රමයක් ගැන අපි කල්පනා කරනවා නම් ඒ වෙළඳපොළ ක්‍රමයට මේ අවශ්‍යයි. ඒ නිසා කුජලින් රකින්න අපි උත්සාහ කළ යුතු නැහැ. කුජලින් වෙනුවට අපි මේ රට රකින්න, රටේ ජනතාව රකින්න, රටේ ආර්ථික සමෘද්ධිය රකින්න කටයුතු කළ යුතුයි. අපි හිතනවා මේ ජනාධිපතිතුමා, මේ අගමැතිතුමා උන්ට වරම ලැබුණේ වෙනුවෙන් ඔවුන් මේ වෙනුවෙන් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවත් ඒකයි. එක්සත් ජාතික පක්ෂයේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා දාස් පක්ෂය කියලා මෙතන ભેදයක් නැහැ. අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනාව ඒකයි. ඒ නිසා අපි ආර්ථිකයේ ඉදිරි මගකට යනවනම් මෙවැනි දූෂණ දුටු තැනදිම පරාජයට පත් කළ මේ පාර්ලිමේන්තුවේ අපි ඒකමිතිකින් තු ක්‍රියා කළා අපේ රට සෞභාග්‍යමත් ඉදිරියකට ගෙනියන්න. කුඩා දිවයිනක් මාළු තනන්නන්ගේ මාළු වාඩියක් වෙච්ච සිංගප්පූරුවේ ඉදිරිපීම පැන්නා වගේ මේ රට මේ පුංචි දිවයින මහද්වීපයක් බවට පත් කරන්න අවශ්‍ය කරන මූල ශක්තිය, ආර්ථික ශක්තිය ගොඩනගන්න මෙතනදීම දැඩිව ඍජුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා පක්ෂ ભેදකින් තොරව මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම විශේෂයෙන්ම ඒ යහපාලනය වෙනුවෙන් ජනවරම දුන්නු පනස් ලක්ෂයක් ජනතාව ඒ 2015 අගෝස්තු මාසයේදී 62 ලක්ෂයක් ජනතාව ඒ ජනාධිපති වර්ණයේදී ඔවුන් වෙනුවෙන් ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරු සුසිල් ප්‍රේමජයන්ත අමැතිතුමා.
ගරු මූලාස්නාරූඪ සභාපතිතුමනි, ජනතා විමුක්ති පෙරමුණ විසින් සභාව කල්තබන අවස්ථාවේදී අද ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනාව අපේ පාර්ලිමේන්තුවේ 8 පාර්ලිමේන්තුවේ 1 සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා විසින් 2016 අගෝස්තු මාස 9 දින මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන කෙරෙන විවාදයක් හැටියටයි මේ කල්තබිමේ විවාදය පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ආවේ. එම මුලින්ම කරුණු කීපයක් මේ සම්බන්ධයෙන් සඳහන් කර යුතුව තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳව කාර්යක සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 යටතේ ස්ථාවර කාර්යක සභාව. එහි ආණ්ඩු පක්ෂ විපක්ෂ මේ සෑම මන්ත්‍රීවරුන්ම මෙහි සාමාජිකයින්. ඒ වගේම රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් අංක ව්‍යවස්ථාව 148 වගන්තිය 90 අවසාන වශයෙන් විමර්ශනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් වගවීමටපත් වෙන්නේ පාර්ලිමේන්තුව. එනිසා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක ස්වභාව නිසි ආකාරයෙන් රැස්වීම ස්ථාපනය වීම ඒ වාර්තා නිසිකල්ට ඉදිරිපත් කිරීම සහ ඒ වාර්තාවේ කරනු ලබන්නා වූ නිර්දේශයන් අදාළ ආයතන මඟින් ක්‍රියාත්මක කිරීම තුලින් රාජ්‍ය මුල්‍ය හසුරුවා ගැනීම සඳහා සහ වඩාත් මුල්‍ය විනයක් සකස් කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ රාජ්‍ය ව්‍යවසායන් කියන්නේ මොනවද? මේ වන විට රාජ්‍ය ව්‍යවසායන් 252ක් තිබෙනවා. අපේ රටේ නිදහසෙන් පස්සේ තමයි මේ රාජ්‍ය ව්‍යවසායන් නැති වෙන්න පටන් ගත්තේ. අපේ රට නිදහස ලැබනකොට මේ රටේ අද හිටිය ජනතාව ප්‍රමාණය නෙමෙයි හිටියේ මිලියන 50කට මදක් වැඩි සංඛ්‍යාවක් සමායන ලක්ෂ 50කට වැඩි මදක් වැඩි සංඛ්‍යාවක් තමයි එදා ජනගහණය හිටියේ. අද ඉන්න ගණන් 4න් 1ක් වගේ. ඒ වගේම ලෝකයේ මෙච්චර දිනු වෙලා තිබුණේ නැහැ. ප්‍රවාහණය, විදුලිය, අනිකුත් මූලික පහසුකම් ඒවා මේ ආකාරයෙන් තිබුණේ අවශ්‍යතාව තිබුණේ නැහැ. ඊළඟට වර්ග 70ක්මක් හෝ කිලෝමීටරයක් තුල ජීවත් වෙන ජනගහණය මීට වඩා අල්පයි. ඒ නිසා එදා ග්‍රාමීය වශයෙන් නාගරික වශයෙන් වුණත් මේ වගේ නගර තිබුණේ නැහැ. ඒ නිසා ඇති වූ මහජන අවශ්‍යතාවයන් වලට ප්‍රමාණවත් වුණා නිදහසට පෙර තිබූ පාලන ක්‍රමයේ බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයත් එක්ක තිබුණු පරිපාලන ක්‍රමයේ තුල සහ සමාගම් කීපයක් මගින් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කර දෙන්න. නමුත් නිදහසෙන් පස්සේ 1950 දශකයේ අගභාගයේ වෙනකොට මේ අවශ්‍යතාවයන් වෙනස් වුණා. උදාහරණයක් වශයෙන් ප්‍රවාහණය සඳහා තිබූ පෞද්ගලික ප්‍රවාහන සේවය එදා ප්‍රමාණවත් උනේ නැහැ. ඒ නිසා දිවංගත SWRD බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ පක්ෂයේ නිර්මාතෘවරයා දා බලයට ආවන් පස්සේ 1956 එතමට සිදු වුණා පෞද්ගලික බස් සේවය වෙනුවට ලංකා ගමනාගමන මණ්ඩලය ඇති කළා. පොදු ප්‍රවාහන සේවාවක් ඇති කරා. පොදු ප්‍රවාහන සේවාවක් ඇති කරා. ඊළඟට වරාය තිබුණේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව යටතේ. ත්‍රිකුණාමල වරය, කොළඹ වරාය. ඒ නිසා වරාය රාජ්‍ය ආයතනයෙන් බවට පත් කරන්න උනා. බ්‍රිතාන්‍යයෙන් යවල රාජ්‍ය ආයතන බවට පත් කළා. මම මේ උදාහරණ කීපයක් කිව්වේ. ඊළඟට 1960 දශකයේ මුල ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඒ පක්ෂයේ නායිකාව බලයට පත් වෙලා ප්‍රථම අගමැතිණි වුණාන් පස්සේ මේ රටේ කාර්මිකකරණයේ ඒ විප්ලවය අපේ රටට එන්න පටන් ගත්තා. ඒකල ජනපදයේ ඇති කළ කර්මාන්ත ව්‍යාපාර එතන ඉඳලා ඉදිරියට ගියා. රුසියානු ආණ්ඩුවේ සහයෝගය ඇතිව තාක්ෂණයත් එක්ක ටයර් සංස්ථාව ගත්තා. ජක්කල වාණිජ සංස්ථාව ගත්තා. ඔරුවල වාණිජ සංස්ථාව ගත්තා. මේ ආදී වශයෙන් රටේ කාර්මිකකරණයත් එක්ක රාජ්‍ය ව්‍යවසායයන් නැති වෙන්නට පටන් ගත්තා. මෙන්න මේ ආකාරයෙන් තමයි රාජ්‍ය ව්‍යවසායයන් නැති වුණේ. ඒ රාජ්‍ය ව්‍යවසායයන් 1980 වෙනකම් මේ රටේ ක්‍රමානුකූලව ඇති වෙලා ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපයන ආයතන බවට පත් වුණා. මනා කළමනාකරණයක් ඒ කාලේ ඒ ආයතනවල තිබ්බා. ඒ කළමනාකරණය තුලින් ඒ අවශ්‍යතාවයන් සපුරන්න පුළුවන්කම ලැබුණා. නමුත් ක්‍රමානුකූලව 1980 දශකයේ වෙනකොට ලෝකේ පුරා ගිය ලිබරල් ආර්ථිකවාදී ප්‍රතිපත්තිය එවකට රජය අපේ රටටත් අදාළ කරගත්ත නිසා ඒ තුලින් මොකද වුණේ? රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලැබුවත් නැතත් ඒවා ක්‍රමානුකූලව නැවත පෞද්ගලීකරණය කිරීමට ඒ පාලනයන් පියවර ගත්තා. ඉතින් එහෙම ගිහිල්ලා ඇවිල්ලා තමයි අද මේ 252ක් ඉතුරුලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ රාජ්‍ය ව්‍යවසායන් වල රජයේ පංගුවක් තිබෙනවා මෙතන. ඒ නිසා රාජ්‍ය මුල්ලේ එතන තිබෙන නිසා මේ ආයතන කළමනාකරණය කිරීම ඒ අමාත්‍යාංශ සහ ඒ දෙපාර්තමේන්තු යටතේ සිදුවෙන නිසා වාර්ෂිකව විගණනකින් පස්සේ විගණන විමසුම් සහ විගණන වාර්තාවත් සමග මේ ආයතන පිළිබඳව මෙහි මුල්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීම වාර්ෂිකව මේ කෝප් කමිටු මගින් නැත්නම් ව්‍යවසාය කමිටු මගින් සිදු කරනු ලබනවා. ඉතින් මෙහිදී අපේ රටේ ප්‍රධාන වශයෙන් තිබෙන දැන් උදාහරණයක් වශයෙන් 1962 දී තෙල් ජනසතු කළා. ෂෙල්, කැල්ටෙක්ස්, එසෝ මේ සමාගම් ජනසතු කළා. ખනිජ තෙල් නීතිගත සංස්ථාව හැදුවා. එතන ખනිජ තෙල් නීතිගත සංස්ථාව 1962 ආරම්භ වෙලා දිගින් දිගටම ඇවිල්ලා ලාභ ලබලා ගෙන ගිය ව්‍යාපාරයක්. නමුත් ලෝක තත්ත්වයන් සහ වෙනත් කළමනාකරණයේ තිබුණු දුර්වලතාවයන් නිසා මේ තෙල් සංස්ථාව ඊට පස්සේ අලාභ ලබන තත්ත්වයට පවා පත් වුණා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලය ජල විදුලියෙන් ජලය විදුලිය නිෂ්පාදනය කරන තාක්කල් ලාභයි. දැන් අද ගත්තොත් එහෙම 1950 දශකයේ මුල ආරම්භ වෙච්ච ලක්ෂපාණ විදුලි බලාගාරය ගත්තොත් ඒකක පිරිවැය 786යි. අපි ගත්තොත් කොත්මලේ ජල විදුලි බලාගාරය මෑතකදී අවසාන වශයෙන් කොමිෂන් කරපු එක එතන රුපියල් 5ක් විතර නෝ එකක්. ඊළඟට තෙල් වලින් නිෂ්පාදනය කරනවා නම් ඊටත් එහාට යනවා. රුපියල් 22 23ට යනවා. දැන් අද වෙනකොට රුපියල් 17ක් වෙනවා. ඒකක මිල සාමාන්‍ය ප්‍රමාණය. ඉතින් ඒක නිසා විදුලි බල මණ්ඩලයට ඒ තිබුණු තත්ත්වය අද වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ ලාභ ලබන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා අද විශේෂයෙන්ම මේ රාජ්‍ය ව්‍යවසායන් වල මම දකින හැට මේවා අලාභ ලබන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ ගනු ලබන්නා වූ ප්‍රතිපත්තිමේ තීන්දුව සහ කළමනාකාරීත්වයේ දුර්වලතාවය. මෙන්න මේ කළමනාකාරීත්වය සකස් කරන්න ඕනේ. මේ වார்த்தාවෙන් පෙන්වලා දෙලා තියෙන කරුණු සංක්ෂිප්තයෙන් ගත්තාම හැම ආයතනයකම කියවෙන්නේ මේ ආයතන 19ම මොකද්ද? කළමනාකරණ දුර්වලතාවය. අපි රාජ්‍ය ව්‍යවසායන් වල ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යවසායන් වල මුල් පුටුවට පත් කරනවා නම් හිටන් වෙනත් විෂය ධාරාවක ඉන්න වෙනත් ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක් වගෙනල්ලා හිටන්. ඒ වගේ උදාහරණ ඕන තරම් ඉතිහාසයේ තිනවා අදත් තිනවා. ඒව තමයි මේවට හේතු වෙලා තින්නේ මේ ආයතන කඩාවැටීම සඳහා. ඒ නිසා මේ தත්ත්වය අපි નિවැරදි කරගන්න ඕනේ. ඊළඟට ARFR ක්‍රියාත්මක වෙනවා. භාණ්ඩාගාර චක්‍රලේඛනයේ ක්‍රියාත්මක වෙනවා. මේ ARFR හඳුන්ලා දෙල දැන් අවුරුදු 25කට වඩා වැඩි. මේව වෙනස් වෙන උන කාලය. වෙළඳපළ ආර්ථිකය හෝ එහෙම නැත්නම් අද වර්තමාන தත්ත්වයේ බැල තිබෙන தත්ත්වයට මේවද ගැලපෙන්නේ නැහැ. මේ ආයතන වලට වැඩ කරන්න බෑ. ඒක නිසා ඒවා වෙනස් වෙන්න ඕනේ. දැන් අපි ඊළඟ මිනිත්තු කීපෙම මං වෙන් කරනවා. විශේෂයෙන්ම අද බහුල වශයෙන් කතා වෙන මේ සභාවෙත් ප්‍රධාන ප්‍රස්තුතයක් වෙච්ච 2015 වර්ෂයේ පෙබරවාරි මාසයේ 27 වෙනිදා මහා බැංකුව විසින් කරන ලද වැඳුම් කර නිකුත්වේදී මතුවෙච්ච තත්ත්වය පිළිබඳව අද අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මේක අද සමාජගත වෙලා තිබෙනවා. කෝප් කමිටුවේ වාර්තාව සභාපතිතුමා කිව්වා තව දින කීපයකින් එතුමා ඒක ඉදිරිපත් කරනවායි කියලා. අපි දැක්ක මාධ්‍ය තුලින් එතුමාට තිබුණු අභියෝග මොනවද කියලා මේ වාර්තාව ඉදිරිපත් කිරීමේදී ඒක ස්වභාවයෙන්. මම මෙතෙන්දි කරුණු දක්වන්නේ ඊට පෙර දැන් අද මේ සැරේ කෝප් කමිටුවේ මම නැහැ. මම දන්නේ ඇයි කියලා. හැබැයි මම දිව ගුණසේකර මැතිතුමාගේ සභාපතිත්වයෙන් පත් කරපු කෝප් කමිටුවේ සමාජිකයෙක්. මම ඒ කමිටුවේ සමාජිකයෙක් හෙට 2015 මැයි 22 වෙනිදා ඉඳලා ජූනි මාසේ 23 වෙනිදා වෙනකම් පාර්ලිමේන්තුව විසුරන දවසට කලින් දවස වෙනකම් ඒ කමිටුවේ වැඩ කළා. සුනිල් හඳුන්නේ නැත්නම් මැතිතුමත් හිටියා. ඒ නිසා අපි දන්නවා මේ බැඳුම් කර සිද්ධිය පිළිබඳව උදේ ඉඳලා හවස් වෙනකම් සත්‍යන්තවල පළා ඇවිල්ලා අපි ඒ කාර්යය ඉටු කළා. ඒකත් මේ විගණකාධිපති වාර්තාවේ මේ උපුටනයන් කියන මේ ලේඛනයේ ඒ උපුටනයන් තිබෙනවා. අපි අහපු ප්‍රශ්න, ඒවට දුන්න උත්තර, මේ සියල්ලම මේකේ තියෙනවා. මේක සරල වශයෙන් මොකද්ද තියෙන්නේ? මේක මිනිත්තු පහකින් කියන්න පුළුවන් වෙලා තියෙන දේ. රජයට මුල්‍ය අවශ්‍යතාවයක් ඇති වුණාම, මුදල් ඕනේ වුණාම මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. මේ අවස්ථාවේදී උනේ 2015 මාර්තු 2 වෙනිදාට රජයට ඕන කළා රුපියල් බිලියන 13.55ක්. ඒක දැනුම් දුන්න බවට ලිඛිත සාක්ෂි තියෙනවා. භාණ්ඩාගාරය. මහ භාණ්ඩාගාරයේ තීන්දුව කළා පෙබරවාරි මාසෙ 26 වෙනිදා 13.55ක් ඕනේ තැනට බිලියන එකක් වෙන්දේසි කරා. ඒ ප්‍රැක්ටිස් ක්‍රම දෙකක් තිබුණා ගරුමන්තිතුමා. ක්‍රම දෙකක් තිබුණා. ප්‍රයිවට් ඕ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් හැටියට එක ක්‍රමයක් තිබුණා. වෙන්දේසිකරණේ ක්‍රමයක් තිබුණා. පළවෙනි වතාවට මේ ආකාරයෙන් කළා දුන්නේ 1997. නැවත 2008 එක පටන් අරන් තිබුණා. ඒක තමයි ඉතිහාසය. මම එච්චර කියන්න යන්නේ නැහැ. දැන් මොකද්ද උනේ? පෙබරවාරි 26 වෙනිදා වෙන්දේසිය තියෙනවා කියලා කිව්වා බිලියන 1කට. මිලියන 1000කට. තිබ්බහම 27 වෙනිදා උදේ 9 ඉඳලා පටන් ගත්තා. මේක ස්වයංක්‍රීයව සිදුවෙන්නේ 10 වෙනි තට්ටුවේ ණය දෙපාර්තමේන්තුවේ මහ බැංකුවේ. එතකොට මේකේ ඔන්න දැන් එන්න පටන් ගත්තා. 26ක් ආවා. 26ක් ආවා. හැබැයි ලංකාවේ මේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් බැංකු වාණිජ බැංකුත් ඇතුළුව ප්‍රයිමරි ඩීලර්ස්ලා 16ක් ඉන්නවා. රෙජිස්ටර්. කැපිටල් එක මිලියන් 250ට වැඩි තමයි ඒ කාලේ තිබුණේ. අද ඒක වැඩි වෙලා තිනවා බිලියන දක්වා මං හිතන හැටියට. එදා තිබුණේ 250යි. එතකොට මේ ඉන්න මේක තරව කරුවන් කියලා කියන්නත් පුළුවන් වෙනත් වචනයකින් ප්‍රයිමරි ඩීලර්ස්ලා මේකට බිට් කළා. එතකොට එකයි විකුණන්න තියෙන්නේ සරල උදාහරණයක් විකුණන්න තියෙන්නේ එකයි. එකයිනේ ගන්න තියෙන්නේ 16 දෙනෙක් එකක් ගන්න ඔන්න 250යි 500යි ඔහොමම දැම්මා. මිලියන 1000ක් ගන්න 250 500 හැමෝම දැම්මා. ඔහොම දාගෙන ආවෙන් පස්සේ මේක 20.78ක් වුණා. බිලියන එකක් විකුණන්න තැනට 20.78ක් ඉල්ලුවා. ඒතර ඉල්ලපු 20.78ෙන් perpetual treasuries කියන සමාගම ඒ විසින්ම දෙකක් ඉල්ලුවා බිලියන දෙකක්. මං එන්නම් එතෙන්ට. බිලියන දෙකක් ඉල්ලුවා. ඊට පස්සේ මොකද වුනේ? මේ බිලියන දෙකට අමතරව ලංකා බැංකුව හරේ තවත් ප්‍රයිමරි ඩීලර් කෙනෙක්. ඉතිහාසයේ පළවෙනි වතාවට එක ප්‍රයිමරි ඩීලර් කෙනෙක් තව ප්‍රයිමරි ඩීලර් කෙනෙක් වෙනුවෙන් බිට් කළා. වෙන්දේසියට ගියා. කොච්චරද? 3 3 1 5 2 13. එහෙනම් 20.78 න් 15ක් ඉල්ලලා තින්නේ එකම සමාගමක් සහ සමාගම වෙනුවෙන්. ලංකා බැංකුව AM සිංහ ඉදිරිපත් කළා දුන්නේ මිලියන 8යි මිලියන 500යි. මිලියන 508යි. tamam වෙනුවෙන් 508යි. perpetual treasuries වෙනුවෙන් ලංකා බැංකුව 13යි බිලියන. මේ කියන්නේ මිලියන 13000යි. එතකොට එකක් ඉල්ලපු දන්නට 20ක් ඉල්ලුවාම මහ බැංකුව අධිපතිය දා හිටපු අර්ජුන මහේන්ද්‍රන් ගිහිල්ලා 16 තට්ටු ඉඳලා 10 වෙනි තට්ටුවට ඇවිල්ලා කිව්වා දෙපාරක් ආවා. 10.45 එක සැරයක් ආව මුකුත් කිව්වේ නැහැ. අහගෙන ඉන්න. අහගෙන ඉන්න. ඊළඟට මොකද්ද වුනේ? 12 මාරට ආවා. 12 මාරට එනකොට ෂීට් එක හම්බුණා. බිට් ෂීට් එක. බිට් ෂීට් එකේ තියෙන ඔක්කොම බිට් කරපු අය. බිට් කරපු අය. එතකොට කිව්වා හා 20.78ක් ඉල්ලලා තිනවා 20ක් ගන්නයි කියලා. ආණ්ඩුවට 13.5ක් වුණා ඊළඟ මාසෙත් ඕනේයි කියලා. ඒ පාර ඩෙට් සුපරින්ටෙන්ඩන්ට් කිව්වා නෑ ඒක කරන්න බෑ. අපි වෙන්දේ සිර දාලා තියෙන එකයි දෙන්නෙක් එකට එකඟුනේ නැහැ. අධිකාරි සහ නියෝජ්‍ය අධිකාරි දෙන්නම. එතකොට මොකද කිව්වේ? එහෙනම් 10ක් ගන්නයි කිව්වා. ඒ පාර සටහනක් ගැහුවා මහ බැංකු අධිපතිගේ උපදෙස් අනුව 1-10 දක්වා වැඩි කළයි කියලා. ඒ සටහන් තිනවා ඒ ලිපිගොනුවල. මේ මේ මේක තිනවා එක සඳහන් වෙලා මම අහුව ප්‍රශ්නට දුන්න උත්තරේ. එදා කොප් කමිටුවේදී. දැන් මොකද වුනේ? 1-10 ගියා. 10 කිව්වහම 10න් 5ක් ආගෙද? perpetual treasuries සමාගම. ඒතර අර්ජුන ඇලෝෂියස් තමයි ඒකේ සභාපති. ඒතර එතුමා කවුද? අර්ජුන මහේන්ද්‍රන්ගේ දුවගේ මහත්ය නැත්තම් බෑන. දැන් මේක තමයි වෙලා තියෙන දේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එකක් ඉල්ලපු තැනට තමන් විසින් 15ක් ඉල්ලුම් කරන්න හේතුව මොකද්ද? දැන් අපි කඩේකට ගිහිල්ලා ආ කෙසල් කැන් එක නම් විකුණන්න තින්නේ මම 15කට සල්ලි බඳිනවා. ගරු මන්ත්‍රීතුමා, මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේද විපක්ෂයේද කියන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ මේ කාරණේදී. මේ කාරණේදී අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවරයි මුල්‍ය විනය පිළිබඳ අවසාන වගකීම දීදී. එනේ ඒ සම්බන්ධයෙන් තමයි අපි මෙතන කතා කරන්නේ. දැන් හිටන් එදත් කතා කළේ එකම දේ, අදත් කතා කරන්නේ එක දේ, හෙටත් කතා කරන්නේ ඒ දේ. ඒක 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 නිත්‍යානුකූලව සායක මේ වෙලා තියෙන සිදුවීම මම කියන්නේ. දැන් එතකොට එකක් විකුණන්න තිබුණා, 15ක් කිල්ලුවා, හැබැයි 10ක් දුන්නා, 10න් 5ක් එක සමාගමකට. ඒ සමාගම විතරයි මිලියන 1000කට වඩා වැඩියෙන් බිඩ් කරලා තිබුණේ. අරන් බලන්න 26 දෙනාගෙන්. ඒ සමාගම විතරයි මිලියන 1000කට වඩා වැඩියෙන් බිඩ් කරලා තිබුණේ. ඇයි අනිත් ඔක්කොම හිතන්නේ 1000ක් තියෙන තැනට මොකටද ඒක 2000ක් ඉල්ලන්නේ? මොකටද වැඩියෙන් ඉල්ලන්නේ? එතකොට මේ තීන්දුව ගත්තේ 10:45ට නෙමෙයි 12:00ට. ඇයි 11:05ට තමයි බිඩ් එක ක්ලෝස් කළේ. සාමාන්‍යයෙන් ක්ලෝස් වෙන්නේ 11ට. හැබැයි එදා ක්ලෝස් වුණේ 11:05ට. ඇයි? බ්ලංකා බැංකුවේ චීෆ් දිගල කිව්වා මේ කතා බහ ටේප් එකේ තියෙනවා. ආවොත් ඇතා තමයි. දැන් ඇතා ඇවිල්ලානේ. ඒකනේ ට්‍රම්ප් කරනවා කියලා එමතුමා කිව්වේ. ඒ සමාගමට මිලියන 14,000ක් ලාභී උපයලා තියෙනවා කියලා. අන්න ඇතා ඇවිල්ලා. මේක වහන්න බෑ. මේක වහන්න බෑ. මේක වහන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. මේක මේවා ලිඛිත සාක්ෂි. කථිත සාක්ෂි විතරක් නෙමෙයි මේවා ලේඛනවල තිබෙනවා. කෝප් කමිටුවේ සභාපතිතුමා ඉන්නවා, සමාජිකයෝ ඉන්නවා. මේ දැන් ඉන්නේ කී. මෙතුමත් ඉන්නවා. ඒක නිසා මේවා වහන්න බෑ. කවුරු හරි මේක දැන් බරපතල සැකයක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් මේක දුරු කරන්න එපා. දැන් ඒක දුරු කරන්න මොකද්ද වෙන්නේ? එහෙමනම් ඇත්ත තත්ත්වය කියන්න ඕනේ. දැන් අද බලන්න පුවත්පත් දෙකක් ගත්තාම ලංකාදීපයේ දිවෙයිනේ. කෝප් කමිටුවේ සමාජිකයෝ සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ වාර්තාව ටේබල් කරනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ සම්ප්‍රදාය කඩ වෙලා. අපි කෝප් කමිටු වල හිටිය අවුරුදු 5ක් පහුගිය කාලේ. ඒ නිසා වෙන්නේ දැන් දාලා නැත්තේ.
කරු එමෙතුමා කාලේ අවසන් නැහැ.
ඔව් තව තප්පර 30ක් දෙන්න. ඉතින් ඒක නිසා දැන් මෙතන සිදු වෙලා තින්නේ දැන් මේ කාරණේ පිළිබඳව මීට වැඩියෙන් කතා කරන්න පුළුවන්. මීට වඩා කරුණු සහිතව කතා කරන්න පුළුවන්. සරල දෙයක් මෙච්චරයි. එකක් විකුණන්න තිබිච්ච තැන 15ක් කිල්ලුවේ ඇරි. එකක් විකුණන්න තිබිච්ච තැන 20කට යන්න ගිහිල්ලා 20ට නොගින් 10ක් විකුණුවේ ඇයි? 10ක් විකුණනකොට එයින් 5ක් එක සමාගමකට ගියේ ඇයි? ඒ සමාගමත් අධිපතිවරයාට තිබිච්ච සම්බන්ධතාවය කුමක්ද? එහෙමනම් මේ තොරතුරු පිටට ගිහිල්ලා තිනෝ. ඒ තොරතුරු පදනම් කරගෙන තමයි අනිත් කිසිම කෙනෙක් නැතුව මේ අය විතරක් එකක් කිල්ලනකොට 15ක් එකක් විකුණන්න තිබිච්ච තැනට 15ක් කිල්ලුවේ. සරලව ඔච්චරයිනේ. සරලව ඔච්චරයි. ඒ නිසා තමයි අර දැන් ගණනය කිරීම ඕන විදිහට කරගන්න පුළුවන් ප්‍රමාණය 2000ද 5000ද 14000ද ලාභ හොයපු ගන්න. ඒක වෙනම කතාවක්. සිද්ධිය වෙලා තිනවනේ. සිද්ධිය වෙලා තින ඇත්තයි කියන එකත් කමිටු සමාජික විසින්ම පිළි අරන් තිනවද පුවත්පත් දෙකකම තිනවනේ. දැන් මොකද්ද කරන් තින්නේ? දැන් ඉතින් අපි මේ වார்த்தාව ඉදිරිපත් වුණාන් පස්සේ මෙතනින් එහාට ඉතුරු ටික අපිට මේක තිනවා සියල්ලම. මේ 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 වார்த்தාවේ පිටු 1500කට වැඩි මේ සියල්ල වචනෙන් වචන ගත්තාම නඩුවක් ඔප්පු කරන විදිහට අධිකරණේ මේක ඔප්පු කළ හැකි බව මම ඊටාම පැහැදිලිව සඳහන් කරනවා ගරු සභාපතිතුමනි. එනිසා අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් අපි මන්ත්‍රීවරුන් හැට අපේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැට ඉටු කළ යුතුයි කියන කාරණය සඳහන් කරමින් මේ කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන්.